अभी तक हम ब्लैडर से ध्यान नहीं माता पिता कथा करते हैं लोकोत्तर सिक्के वगैरह पत्रकार में तो उत्तर अभी मैं देखते ना बोलते देशना आया पामन कर लगे ना ये मेरे बोलते लाउडिंग सिक आसु एकम अभी कथा कर लगे ऐसिया लगी ये सब ये लेना बोलते ये माँ से भी අවසන් කරා ලෞකික සිත් සියල්ල කාමාවචර සිත් 54ක් හා මහත්ක සිත් 27ක් ඇතුළු මේ ලෞකික සිත් 81 අද අපි කතා කරන්න තියෙන්නේ ලෝකෝත්තර සිත් පිළිබඳව. ඉතින් අපේ ජීවිතේට තවම සමීප හා වැදගත් සිත් කොටසක්. ඒ වගේම අපි මේ සංසාර ගමනේදී කිසිම කලක උපදවාගත නැති ඒකාන්තයෙන් අපේ බලාපොරොත්තුව එසේ ලෝකෝත්තර සිත් උපදවාගෙන ඉන්නට. ඉතින් අපි මෙතෙක් කිසිම කලක මෙම සිත් උපදවාගෙන නැහැ. ඉතින් මේක පෙර කතා කරපු සිත් අපි මේ ජීවිතේ නැත්නම් භවයේ කුමන හරි දවසක ඒ සිත් අපි උපදවාගෙන ඒ භූමිය වල ඉපදෙලා තියෙනවා. නමුත් මේ සිත් කිසි කලක ඉපදෙලා නැහැ. ඉතින් ලෝකෝත්තර සිත් පිළිබඳව කතාව හා ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එක කාරණා දෙකක්. නමුත් අපි මේකට යම් ප්‍රමාණයක් ඒ සාර එකතු කරමින් ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් අපි මේ අභිධර්ම පාඨමාලාවේදී චිත්තකාන්තය සිද්ධ කරන නිසා මේ සිත් පිළිබඳව තමයි අවධානයක් යොමු කරන්නේ. එතකොට මේ ලෝකෝත්තර සිත් අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලෝකෝත්තර සිත් වලින් පස්සේ චිත්තකාන්තය අපිට මේ සතිය අවසන් කරලා ඊළඟ මාසයේදී චෛතසික සිතු වෙලි චෛතසික කාණ්ඩය අපිට පටන් ගන්න පුළුවන් අලුත් මාතෘකාවක් හැටියට. එතකොට මේ ලෝකෝත්තර සිත් පිළිබඳව අපි කතා කරන්න යනකොට මේ ලෝකෝත්තර කියන්නේ මොන අර්ථයෙන්ද, ඊට පස්සේ ඒ වගේ ස්වභාවය මොකක්ද, මේ සඳහා අපිට මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්න මූලික පසුබිම මොකක්ද කියන එකත් අපි මේ දේශනා ආරම්භයේදී කතා කරගන්න වෙනවා. එතකොට අපිට පටිසම්භිදා මග්ගයේ තියෙනවා ලෝකෝත්තර කතා කියලා කොටසක්. ලෝකෝත්තර කතා. එතකොට ඒකේ මාතෘකා කරනවා කතමේ ධර්මා ලෝකෝත්තර. මොනවද ලෝකෝත්තර ධර්මයෝ කියලා කියන්නේ? කේනං තේන ලෝකෝත්තර. මොන අර්ථයෙන්ද ලෝකෝත්තර කියලා කියන්නේ? මොන අර්ථයෙන්ද ලෝකෝත්තර කියන්නේ කියන අදහසට ඒ ධර්මයේ පිටකේ සඳහන් වෙන්නේ ලෝකං තරන්තීති ලෝකෝත්තර. ලෝකෙන් එතරවන, එතර කරවන අර්ථයෙන් ලෝකෝත්තර කියලා කියනවා. ඒ වගේම ලෝකාය උත්තරදීති ලෝකෝත්තර. ලෝකේ උත්තර, ලෝකේ උදුරලා ඒතර කරවන අර්ථයෙන් ලෝකෝත්තර කියලා කියනවා. එතකොට මේ පත්‍රිකාවේ සඳහන් වෙන තණ්හා දිට්ඨි වශයෙන් තදින් අල්වා ගන්නා ලද පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකය. අපි ලෝකය කියලා කියන මොකක්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකය. එතකොට අපි මේ ධර්මය අහලා තියෙන අය දන්නවා එක් ආකාරයේ ලෝකය කියලා. ආකාර දෙකකින් ලෝකය කියලා කියනවා. ආකාර තුනකින් ලෝකය කියනවා කියලා මෙහෙම ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. එතකොට එක් ආකාරයකින් ලෝකය කොහොමද හඳුන්වන්නේ? සබ්දේ සත්තා ආහාර පිටිකා කියලා හඳුන්වනවා. සියලු සත්වයෝ ආහාරයෙන් යැපේ කියලා කිව්වොත් මේ මුළු ලෝකයම ගැන එක වචනයකින් පද දෙකකින් කියවාවි. වචන දෙකකින් දෙආකාරයෙන් ලෝකය ගැන කොහොමද කියන්නේ? දේ නාමකි නාමංච රූපංච. නාමයයි රූපයයි කියලා යමක් තියෙනවා. ඒත් මේ මුළු ලෝකයම ගැන කිව්වාවි. එතකොට මේ විදිහට මේ ලෝකයේ පිළිබඳව ආකාර තුනකින් තිස්සෝ වේදනා මේ ආකාරයට මේ පින්නතුන් අහල දෙයක 10 දක්වා න්‍යාය වලින් මේ ලෝකයේ පිළිබඳව විස්තර කරනවා. ඒ අතර එකක් තමයි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ලෝකය කියලා කියන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධය තමයි ලෝකය කියලා කියන්නේ. ඇයි මේ පංච උපාදාන ස්කන්ධයට ලෝකය කියන්නේ? අපි ලෝකය කියලා අදහස් කරන්නේ සත්‍යෝ පුද්ගලයෝ ගේවර්ගය වර්යාන වාහන ආදී මේ රට රටවල් හා සම්බන්ධ වෙච්චි මේ සියල්ල මේකතු කරලා ගත්තහම මේ ලෝකය කියලා කියන්නේ කියලා අපි අදහස් කරගෙන මේ ලෝකය කියන්නේ. ඒක තමයි අපේ සම්මුති විවහාරය. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තහම ඒ කුමන කුමනෝ සත්ව ලෝකයක් ගත්තා කොයි කොයි භූමියක් ගත්තා සවිඥානික අවිඥානික මන කියන මන නැති කොමන ධර්මයක් ගත්තත් ඒ හැම තැනකම සත්‍ය වශයෙන් තියෙන මොනවාද මෙන්න මේ ආකාර පහකින් කියනවනම් පංච උපාදාන ස්කන්ධය. එහෙම නැත්නම් 12 ආයතන 18 ධාතුව නාම රූප දෙකක් එහෙම නැත්නම් ආහාර සතරක් කියලා මේ විදිහට අපිට මේ අපි සත්ව කුද්ධක භාවයේ සලකන තැන තියෙන ඇත්ත තමයි මේ ධර්මීය ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ස්කන්ධ පහ තණ්හා වශයෙන්, ditthi වශයෙන් තදින් අල්ලාගෙන හටේතු කරන එකට අපි ලෝකය කියලා කියනවා. එක කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා කොටස් තුනකට බෙදලා. එතකොට ඒ පංචපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ දැන් අපි මිනිස්සේ සත්‍යය කියලා අදහස් කරගෙන ඉන්න තැන තියෙන්නේ ස්කන්ධ පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ. ඒ ස්කන්ධ පහ තමයි කුමන සත්‍යයේ කුල කාමාවචර, රූපාවචර, අරූපාවචර, කොයි භූමියක කුමන සත්‍යයක අපි කියවෝ අපිට ඇහැට දෙන්නේ නැති තා කුඩා වූ සත්‍යයක් ගැන සැලකුවොත් මේ ස්කන්ධ පහෙන් තොර සත්‍යකෝ පුද්ගලේ පණවන්න පුළුවන් නැහැ. ඉතින් මේ නිසා අපි සත්‍ය පුද්ගල භාවයෙන් සැලකන තැන නුවණින් කෙනෙක් විමසලා බැලුවොත් එයාට හම්බෙන්නේ ස්කන්ධ පහ ආයතන ටික ධාතු ටික වගේ මෙන්න මේ වගේ ධර්ම ටික. ඒ සාතමයි මේ ලෝකය කියලා කිව්වේ ඒ විදිහට. තව අදහසක් කියනවා ලුච්ඡති පලුච්ඡති ලෝකෝ. කැඩෙන බිඳෙන අර්ථයෙන් ලෝකය කියලා කියනවා. ඒ කියන්නේ හැම මොහොතේම අපි තණ්හාවෙන්, දෙක්තියෙන් අල්ලාගෙන තියෙන හැම එකක්ම විනාශ වෙනවා, විපරිණාමයටපත් වෙනවා, අනිත්‍යභාවයටපත් වෙනවා. ඒ විදිහට ඉපදීම විදීම ස්වභාවයෙන් යුක්ත නිසා යම් ධර්මයක් ඒවට ලෝකය කියලා කියනවා. එතකොට මේ ලෝකය ඇතුලේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුල අනිත්‍ය නොවන, විපරිණාමයටපත් නොවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා යම අනිත්‍යයි, දුකයි, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි මේ සියල්ලටම එකට කැටි කරලා ලෝකය කියලා කියනවා. එතකොට මේ ලෝකය පවතින්නේ කෙලෙස් මත. තණ්හා, දිට්ඨි වශයෙන් අල්ලගන්නා කෙලෙස් මත තමයි අපි ලෝකයේ සැරිසරන්නේ. එතකොට මේ කෙලෙස් ටික යම් කිසි කෙනෙක් සහමුලින්ම නසලා දැනුවොත් ඔහු මේ කියන ලෝකයෙන් එතර වෙනවා, මිදෙනවා. ඒ නිසා යම් ධර්ම ටිකකට පුළුවන් නම් අන්න අරමේ ලෝකයේ පවත්තන ලෝකයේ උපද්දවන ලෝකයේ අල්ලා ගන්න අන්න ඒ කෙලස් ටික නසලා දාන්න අන්න ඒ ධර්ම වලට අපි ලෝකෝත්තර කියලා කියනවා. ඒ වගේම යම් ධර්ම කොටසයකට පුළුවන්කමක් තියෙනවා ලෝකයට අයිති නැති ඒ කියන්නේ කැඩෙන බිඳෙන අනිත්‍ය නොවන යම් ධර්මයක් උපදවා ගන්න හෝ අරමුණු කරන්න අන්න ඒ අරමුණු කරන ධර්මයන්ට ලෝකෝත්තර කියලා කියනවා. එතකොට අනිත්‍ය නොවන දුක් නොවන ආත්ම නොවන කැඩෙන බිඳෙන ඒ වගේම ඉපදීම ජරාව මරණ ශෝක පරිදේව දුක් දුක්නස් නැති එකම ධර්මයේ මොකද්ද නිර්වාණය නිවන. එතකොට නිවන එතකොට ඒ කියන නිර්වාණයට යම් ධර්ම ටිකක් අනුමනවනවා නම් හෝ ඒ නිවන යම් ධර්මයන්ගේ අරමුණ වෙනවා ඒවට අපි ලෝකෝත්තර කියලා කියනවා. එතකොට මේ ලෝකෝත්තර ධර්ම කතා කරනකොට අපිට කතා නොකරම බැරි කතාවක් තමයි පාරමිතා කියන දේව. අපි දන්නවා අපි කුමන දෙයක් කරත් ඒකට අපි හැකියාව සුදුසුකමක් ඕන. අපි ආරක්ෂාව කරන්න කියලා එහෙම නැත්නම් මොනවා හරි ශිල්පයක් කරන්න කියලා ඒකට සුදුසුකමක් ඕන. ඒ වගේ තමයි මේ ලෝකෝත්තර ධර්ම මාර්ගඵල උපදවා ගන්නත් අපි තුල සුදුසුකම් ටිකක් සපුරා ගන්න ඕනේ. ඒ සුදුසුකම් අපි ගාව තිබුණොත් තමයි ඒ සුදුසුකම් අපි දියුණු කරගෙන ගියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ලෝකෝත්තර ධර්මයන්ට ඇවිත්. ඒ නිසා තමයි බුදු කෙනෙකුට සිද්ධ වෙන්නේ මාර්ගඵල ලබන්න හේතු සම්පත්තිය අය හොය හොයා යන්න වුණා. සමහර විට බොහෝ පිරිසක් හිටියා එතන මාර්ගඵල ලබන අය නැත්තා. එක පුද්ගලයෙක් ඉන්නවා නම් ඉතා දුර ඈතක හෝ ඒ පුද්ගලයා හොයාගෙන යනවා අර සියල්ලම ගැන හිතන්නේ නැතු. ඇයි මේ සියල්ල ගැන ඒ සුදුසුකම නැහැ. ඒ නිසා අපි ගාව සුදුසුකම් තිබුණොත් තමයි බුදු කෙනෙකුට වුණා ඒ ධර්මයේ දේශනා කරලා අපිව සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල වලට පමුණුවන්න පුළුවන්. ඒ නිසා මොනවද ඒ සුදුසුකම්? මොනවද? පාරමිතා එතකොට ඇතැම් අයට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි සමහර අය ස්වාමීන් වහන්සේ නිවන් දකින්න පාරමිතා ඕනේ. පාරමිතා නැතුව නිවන් දකින්න බැරිද? අපිට මේ ලැබුණු මේ අවස්ථාවේ මේ ඥාන සම්පන්නියේ මේ වටිනා ධර්මයක් ලැබුණු වෙලාවේ අපි පාරමිතා සම්පූර්ණ කරගන්නේද හරියනවා? මේ දෙවිහිමේ උත්සාහ කළ යුතුයි නේද? කියලා වගේ මෙන්න මේ වගේ සමහර අය අදහස් ප්‍රකාශ කරනවා. ඇයි මෙහෙම එහෙම සිතුවිලි උපදින්නේ? පාරමිතා ධර්මයන් පිළිබඳව නොදන්නා නිසා. ඒ නිසා මේ පාරමිතා වලට කියනවා තව නම බෝධිකාරක ධර්මයන්. බෝධිකාරක ධර්මයන්. සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය හා අරහත් බෝධිය කියන අපි කියන බුදු, පසේ බුදු, මහරහත් කියන ඒ ඒ මේ තුන්තරා බෝධිය කුමන හෝ බෝධියකට පැමිණෙන්න නම් මේ බෝධිකාරක ධර්මයන් අපි පරිපූර්ණ කරන්න ඕන. ඒ බෝධිකාරක ධර්මයන් තමයි පාරමිතා කියලා. එතකොට අපි ඇත්තටම අමාරු කොටස තමයි ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගන්න එක නෙවෙයි වෙන මේ පාරමිතා සම්පූර්ණ කරන එක. ඉතින් ඒ නිසා අපි ඒ නිවන්තන වැඩ පිළිවෙලේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා ඒ ආරම්භතා ආරම්භතා පුරුදු කරන වැඩ පිළිවෙලේ ඉරතියි. එතකොට ආරම්භතා පිළිබඳව හඳුන්වනවා මෙන්න මෙහෙම ධර්මයේ සඳහන් කරනවා තණ්හා මාන දිට්ඨි අනුපාත කරුණෝපාය කෝසල පරිග්‍රහිතා දානාදයෝ ගුණා ආරම්භෝ කරුණෝපාය කෝස තණ්හා මාන දිට්ඨි අනුපාත. ඒ කියන්නේ තණ්හාව මානය දිට්ඨිය කියන මේ කෙලෙස් වලට නොබැමිණ ඒවා දුරු කර කරුණෝපාය කෝසල. ඒ කියන්නේ ඒ තැනට සුදුසු නුවණින් යුක්තව තැනට සුදුසු නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් මෙන්න මේ දාන සීල නෙක්ඛම්මාදී මේ ගුණ ධර්ම පුරණව අන්නේවට පාරමිතා කියලා කියනවා. එතකොට අපි දන්නවා පාරමිතා කියක් වෙනවද 10ක් කියලා. දාන සීලංච නෙක්ඛම්ම පඤ්ඤා වීර්යේන පංචක. දානය සීලය නෙක්ඛම්මය ප්‍රඥාව වීර්යය. කන්ති සච්චම දිට්ඨාන මෙත්තු පෙක්ඛා ඉමේ දස. කන්ති සච්චම දිට්ඨාන කියන්නේ කන්ති කියන්නේ ඉවසීම, සච්ච කියන්නේ සත්‍ය, අදිෂ්ඨාන කන්ති සච්චම දිට්ඨාන අදිෂ්ඨාන මෛත්‍රිය උපේක්ෂාව කියන්නේ ආර්ය. එතකොට මේවා සත්‍ය තුළ ඇති වෙන ගුණධර්ම. මේ ගුණධර්ම ටික තමයි අපි පුරුදු කරන්නේ. ඒ නිසා නිවන් දකින්න කෙනාගේ මූලික පියවර තමයි තා. ඊට පස්සේ සීල දකීමට පුරුදු වීම. ඊට පස්සේ නෛෂ්ක්‍රමයේ කියන අත්හැරීම පුරුදු කරේ කියලා. අත්හැරීම. ඊට පස්සේ ප්‍රඥා නෝණියයන් ඇසුරු කරන්නේ නෝණියයන්ගේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද හොඳ දේ මොනවද පුරුදු කළ යුතුදේ මොනවද කියලා මේ විදිහට ඒ ප්‍රඥාව කියන එක පුරුදු කරනවා. ඒ වගේම අපි නිරන්තරයෙන් වීර්යය ඒ කියන්නේ උපන් උපන් අකුසල ධර්මයන් දුරු කරමි නෝපන් කුසල ධර්මයන් නිරන්තරයෙන් උපදවා ගැනීමේ වෑයම ඒ සඳහා ඡන්දය උත්සාහය කැමැත්ත ඇති කරගෙන මේ වීර්යය කියන ගුණය අපි තුළ ඇති කරගන්න. ඊට පස්සේ කන්ති ඉවසීම. මේ ඉවසීම කියන ගුණය යම් කෙනෙක් තුළ නැත්තම් කවදාවත් මේ මාර්ගඵල තියා ලෞකික මේ ධ්‍යානයක්වත් කුසලයක්වත් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඉවසීම නැති කෙනා. ඒ නිසා ඉවසීම කියන එක අපි නිරන්තරයෙන් පුරුදු කරගන්න. ඒ වගේම සත්‍ය කුමන අවස්ථාවකදී කුමන හේතුවක් නිසාවත් අපි බොරුව කියන එක පාවිච්චි නොකර සත්‍යවාදීව සත්‍ය වචනේ තමන්ගේ ඇතුළත පිටත සත්‍යවාදීව ජීවත් වීමට අපි පුරුදු කරන්නේ. ඊට පස්සේ මෛත්‍රී සියලු සත්‍යෝ කෙරෙහි ඇති මෙත් බව මිත්‍රත්වය මේකත් මේ ගමන් මගට අත්‍යවශ්‍යයි. ඊළඟ උපේක්ෂා ලෝකයේ ඇලෙන දේවල් වල ගැටෙන දේවල් වල මේ දේවල් වලට අපේ හිතපත් වෙන්න නොදී මධ්‍යස්ථව හිත පොදු වෙන්න. එතකොට අපේ ජීවිතේ ගත්තාම හැම මොහොතෙම ඇලෙන ගැටෙන දේවල් ඔස්සේ තමයි අපිට ජීවත් වෙන්න. එනිසා මේ නිවන් දකින්න අපේක්ෂා කරන කෙනා හැම වෙලාවෙම මේ දෙකට නොපැමිණ මධ්‍යස්ථ ආහාර පාන ඇඳුම් ඇලඳුම් යාන වාහන මේ කුමක් සඳහාද මේ ජීවිතේ ගත ගන්න පමණයි. ඒවා නිත්‍ය දේවල් හෝ අපි ඒවල් සංසාර ගමනේ අනන්‍යන දේවල් නෙවෙයි කියලා දැනලා හුදෙක් අපේ මේ ජීවිතය ජීවත් කරවන්න අමනයි කියලා මධ්‍යස්ථ අදහසින් යුක්තව අපි ඒ ජීවිතයට අවශ්‍ය දේවල් පරිභෝග කිරීමේ උපේක්ෂාව අපි පුරුදු කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ ಗುಣ ධර්ම ටික හොඳට හිතලා බලන්න. මේ ಗುಣ ධර්ම කෙනෙක්ගේ නැත්තම් අදුමගාමී විදර්ශනාවක්වත් කරන්න පුළුවන් කියන්නේ මේ මාර්ගඵලයක් ලබන්නා කියන පුළුවන් කමක් නැහැ. යම් හිතක මෙන්න මේ ධර්ම දියුණු වෙලා තියෙනවා නම් ඔහුට බුදු කෙනෙක් හමුවේ ධර්ම ශ්‍රවණය කරනකොටම ඒ ධර්මයේ තියෙන යථාර්ථය ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්. දැන් අද බොහෝ දෙනාට ඇයි මේ ධර්මයට එන්න බැරි? ඇයි මේ ධර්මයේ අවබෝධ වෙන්නේ නැත්තේ? ඇයි මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැත්තේ? ඔහු තුළ ප්‍රඥාව වැඩිලා නැහැ. ඔහු තුළ අත්හැරීමේ ගුණය වැඩිලා නැහැ. ඔහු තුළ සීලයේ තියෙන ගුණධර්මිය වැඩිලා නැහැ. ඔහු තුළ අර කියන කාන්තිය, දානය, සීලය, මෛත්‍රිය, උපේක්ෂාදී ගුණ වැඩිලා නැහැ. ඒ නිසා තමයි ඔහුට මේ හැමදාම දුක් හමුවන මේ ලෝකයේ අතහැරෙන්නේ අතහරින්නේ නැත්තේ. ඒ නිසා මේ පාරමී පුරනකොට විශේෂයෙන් දැනගත යුතු කොටස් ටිකක් තියෙනවා. මම මේ පාරමිතා ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ අට කතාවල හිම සඳහන් වෙන වටිනා කරුණු ටිකක් තියෙනවා. ඒක විතරක් අද මේ අවස්ථාවේ කියන්න බලාපොරොත්තු වෙනවා. පාරමිතා පුරනකොට ධර්මයේ සඳහන් වෙනවා බුද්ධ භූමි හතර කියලා ධර්මතා හතරක්. ඒ කියන්නේ ලෞතර බුදු වෙන හෝ පසේ බුදු වෙන හෝ රහත් ඵලයට කැමිනෙන්න භූමිය මොකක්ද කියලා. එතකොට භූමි හතරක් පෙන්වනවා. උත්සාහය, උම්මංගය, අවත්තානි, හිතචරියාව කියලා. උත්සාහය කියලා කියන්නේ නිවන් දකින කෙනා නිරන්තරයෙන් නොපසුබට උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්නේ. එතකොට මේ පාරමී පුරා ගන්න මේ උත්සාහය නැතුව කවදාවත්ම සිද්ධ කරන්න බැහැ. ඒක අපිට ඉබේ ඇති වෙන ධර්ම නෙවෙයි. මේ දාන, සීල ආදී මේ පාරමිතා උත්සාහයෙන් පුරවා ගන්න ඕන දේවල්. දැන් අපි කියමු මේ කන්තිය කියලා උදාහරණයක්. ඉවසීම, මේ ඉවසීම කියන ගුණය අපි පුරුදු කර යුතුයි. ඒක උත්සාහයෙන් පුරුදු කරන්න ඕන. දැන් කෙනෙක් බණිනකොට, දොස් කියනකොට අපි හැම වෙලාවෙම ඒ අරමුණේ ගැටෙන්න තමයි පුරුදු කරන්නේ. නමුත් මේකේ නොගැටී ඉන්න බණින කෙනාට විරුද්ධව කටයුතු නොකර මනස අර සාන්තිය තුළ පවත්වා ගන්න තමන් තුළ මොනතරම් උත්සාහයක් අවශ්‍යද? එතකොට අපිට බොරුවක් කියන්න එන අවස්ථාවේ මේක පිට නොකර ඉඳීමට නම් මොනතරම් උත්සාහයක් අවශ්‍යද? ඒ වගේ සීලේ කැඩෙන වෙලාවේ ඒක නොකඩේ පරස වචන කීම, කේලම් කීම, හිස් වචන කීම ආදී මේවා ආරක්ෂා කරගන්න. සත්තු මරණ හොරකම් කරන, කාම වර්ගව හැසිරෙන මේ වගේ මිනිහට දැඩි ලෝභය, දැඩි ද්වේෂය අපේ හිත තුළට කුරු නොවි පවත්වන්න නම් ඔහු තුළ මනාව සිහිය මොන වීර්යයකින් උත්සාහයකින් පුරුදු කරන්නේ. පුරුදු වෙච්ච කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අන්න ඒ නිසා අපි මේ ගුණ ධර්ම පුරනකොට අපි තුල නිරන්තරයෙන් මේ උත්සාහය කියන ඒ හැකියාව අපි තුල නිරන්තරයෙන් තියෙනවා. ඊළඟට තමයි උම්මංගය කියලා කියන්නේ. උම්මංගය කියලා කියන්නේ නොවරදින මඟ, නිවැරදි මාර්ගය. මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැතුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හෝ නම්බුනාම අපේක්ෂාවකින් තොර ඒ කාන්තේ මම මේ දානය, මේ සීලය මේ රකින්නේ ඒ කාන්තේ නිවන සඳහා, අර බෝධිය හෝ ලෝතුරා බෝධිය සඳහා පමණමයි. ඒ තුළ මගේ කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් වෙන ලෞකික බලාපොරොත්තු නැහැ කියන නිවැරදි මාර්ගයේ ප්‍රමෝපාය අපි මේ ආත්මය පුරනකොට විශේෂයෙන් දැනගත යුතුයි. ඊළඟ අවත්තානිය කියලා ඊළඟ කාරණා. අවත්තානිය කියලා කියන්නේ මේ ආත්මය පුරනකොට කොතෙකුත් බාධක පැමිණියත් ඒ හැම බාධක සියලු බාධක බිඳගෙන ඒ සියලු බාධක වලට අපි අසු නොවි ඉදිරියට හැකියාවට කියන කොට අවස්ථානේ කියන මේ හැකියාව කෙනෙක් තුල නැත්තම් කවදාවත් උත්තර පුළුවන් කමක් නැහැ මාර්ගේ පුරා ඉතින් ඔබ අහල බොහොම චරිතේ පුරා ඒ වගේම තමන්ගේ ජීවිතයේ යන ඒ බෝසතාණන් වහන්සේලා හිතුවේ නැහැ උන්වහන්සේලා හැම වෙලාවෙම අන් අයට උදව් උපකාර කිරීමේ පරම අභිලාෂයෙන් යුක්තව ඒ සඳහා කුමන බාධාවක් පැමිණියත් කුමන ගැටයක් පැමිණියත් කොර මොන තරම් නිന്ദා අමාස ආර්ථික අපහසුතාවයන් ලෙඩ දුක් කොයි දේ පැමිණියත් තමන්ගේ තමන්ගේ සීලය බිඳගන්නේ නැහැ ඒ නයිස් කමේ කියන ගුණය අත්හරින්නේ නැහැ සත්‍ය බව අදිස්ථානිය මම කවදාවත් මේවා දුර්වල කරගන්නේ නැහැ කියන අන්නේ හැකියාව තමයි තියෙන්නේ. ඒකට කියනවා මොකද්ද? අවස්ථානිය කියලා. ඒ කියන්නේ කොතේ බාධක කැමිනියක් තමයි ඉදිරියට යෑමේ හැකියාව. ඊට පස්සේ තමයි හිතචරියාව කියලා කියන්නේ. හිතචරියාව කියලා කියන්නේ ඒ අපි මේ කාර්මී කරන්න යනකොට පුද්ගලයන් දිහා නොබල මේ මගේ හතුර මේ මගේ මිතුර මේ මගේ ඥාතිය එහෙම සැලකන්නේ නැතුව පුද්ගල වේද නොතක සියලු දෙනා කෙරෙහි සමාන සිතකතුව සංහිතයිසි ඇතුව මේ කාර්මී පුරණ එක අපි කරන්නේ ඇයි එහෙම කිව්වේ කාර්මී සම්පූර්ණ වෙන්නේ පින්වතුනි අන් අයට උපකාර කිරීම එතන තමන්ට මෛත්‍රිය කරගෙන ඉන්නේ නෙමෙයි මෛත්‍රිය දියුනේ අන්න ඒ තමයි තමන් තමන්ගේ දේවල් අල්ලගෙන බදාගෙන ඉන්න උට නෙමෙයි අනිත් අය උදෙසා අත්හැරීම කරන උට ඒ අනිත් අය උදෙසා මොන මොන ආදි දේවල් පූජා කරන උට මේ වෙලාවට තමයි අපිට පාරමී කරන්නේ එතකොට අපි ඉවසීම කියන එක අන්න අය උදෙසා ඉවසීම කරන්නේ ඒ වගේ අන්න ඒ විදිහට අපි මේ මොනවා හරි දෙයක් අපි පරිත්‍යාග කරනකොට ඉල්ලන්නේ කවුද? ඇයි ඉල්ලන්නේ? මොකටද ඉල්ලන්නේ කියලා බලන්නේ නැහැ. ඒව හොයන්නේ නැහැ. කොහොමද ඉන්නේ? ඒ දේ අපිට දෙන්නට හැකියාව තියෙනවා නම් ඒ සියල්ල දෙනවා. හැබැයි බොහොම සිතාවන හැබැයි ඉල්ලන්නේ මොකද? ඒ සියල්ල දෙනවා යමෙක් ඇස් දෙක ඉල්ලුවද? යමෙක් සිරස ඉල්ලුවද? යමෙක් තමගේ ජීවිතේ මගිල්ලනවා මස්කින්ස ඒ හිතේ කිසිදු දෝෂයක් කාටක් නැතුව ජීවිතේ වුණත් තිරිසන් සතෙක් වුණත් මස්කින්ස දීමේ පරම අභිලාෂය හා ඒ ත්‍යාගුණය බෝසත් චරිත තුළද ඒ වගේ අපේ මේ නිවන් දැකීමේ වැඩ පිළිවෙල තුළ අපි ඒ වගේ යම් යම් මට්ටම් වලින් මේවා පුරුදු කර යුතුයි. ඉතින් අපි හොයාගෙන ගිහිල්ලා දානාවේ ආර්මී පුරිය යුතු කොට කෙනෙක් අපි ළඟට ඇවිල්ලා යමක් ඉල්ලනවා නම් ඉතින් ඒකල්ලිය අපි කෙසේ නම් මේ තමන්ට ආර්මී පුරා ගන්න කල්යාණ මිත්‍රෙක් ළඟට ඇවිල්ලා නේද කියලා ඉතාම සතුටටපත් වෙලා සතසාගේ ඉල්ලීම සිද්ධ කරනවා. අන්න ඒ වගේ හිතචරියාව කියන එක විශේෂයෙන්ම ආර්මී පුරා ගන්න බලපාන. නැත්නම් මේ ආර්මී පුරන්න යනකොට අපි තුළ අර පුද්ගලයන් අරමුණු වෙලා පුද්ගල මට්ටම් අරමුණු වෙලා අපි තුළ කෙලෙස් මාන්නේ කොහෙද? එක්කෝ දිට්ඨිය තියෙනවා, එක්කෝ ලෝභය තියෙනවා. මෙයාට දුන්නට මෙයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා මේ වගේ අදහස් එනවා. බොහෝ විට අපි හිතවත් දෙනාට ධන්න කෙනාට තමයි උදව් කරන්න අපි බොහෝ විට අපි හිතන්නේ. ඒ තුළ තියෙනවා එයාගෙන් අපිට යමක් ලැබෙනවා නම් උදව්වක් මොනවද මෙයා කරලා තියෙනවා කියන අදහස ඇතුළේ තියෙනවා. එතන මොකක්ද කියන්නේ? අපේක්ෂාව, ලෝභය. ඒ නිසා ඒ හිතචරියාව කියන්නේ කිසිම අපේක්ෂාවෙන් බලාපොරොත්තුවක් නැතුව යම්සේ දරුවෙක් ඉල්ලනකොට යමක් දෙන්නේද නාදුනන තමන්ට හතුරේ හෝ නාදුනන කෙනෙක් ආවද ඒ දීම හිතේ කිසිදු වෙනසක් නැතුව කිරීමේ හැකියාව මේවා ගුණ ධර්ම. මේ හැකියාව කෙනෙක් තුළ තියෙනවා නම් එයා තමයි නිවන් දකින්න සුදුසු කෙනා. එයා තමයි මාර්ගඵල ලබන්න සුදුසු කෙනා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ඒ භූමි හතර කියන එක විශේෂයෙන්ම අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය වැදගත් දේවල්. මොකද අපේ හැමෝගෙම අරමුණ සංසාර දුකින් නිදහස් වීම කියන ඒකායන මාර්ගයේ නිවන කියන එක. ඊළඟට තව මේ සම්පatti හතරක් පිළිබඳව සඳහන් වෙනවා ධර්මයේ. මේ පාරමී පුරන්න යනකොට සම්පatti හතර. මේ සම්පatti හතර තමයි ඉන්ද්‍රිය සම්පත්තිය, ප්‍රතිපත්ති සම්පත්තිය, කෞසල්‍ය සම්පත්තිය හා අධ්‍යාස සම්පත්තිය. ඉන්ද්‍රිය සම්පත්තිය, ප්‍රතිපත්ති සම්පත්තිය, කෞසල්‍ය සම්පත්තිය, අධ්‍යාස සම්පත්තිය. එතකොට ඉන්ද්‍රිය සම්පත්තිය කියලා කියන්නේ මෙතන ඉන්ද්‍රිය කියලා කියන්නේ සත්තා, සති, සමාධි, ප්‍රඥා නිමේ ඉන්ද්‍රිය. සත්තා, සති, සමාධි, වීරිය, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ තමයි ඉන්ද්‍රිය සම්පත්තිය කියලා කියන්නේ. ඒක සම්පත්තියක් වෙන්නේ කොහොමද? සද්ධාව උපදවාගත යුතු තැන තමන්ට හැකි උපරිම ආයුරින්ගේ සද්ධාවේ හිත පිහිටුවාගෙන ඒක කර අපි කියන්නේ බුද්ධ වන්දනාවක් කරනවා, ස්වාමීන් වහන්සේ නමකට වන්දනාවක් කරනවා. එහෙම නැත්නම් මොනවාරි උපකාරයක් කරනවා. මුළු හිතින් සලකාවේ සද්ධාවේ. එහෙමත් සද්ධාව කියලා කියන්නේ ඒකාන්තයෙන් මේ කුසල මේ ක්‍රියාවේ ඉෂ්ට වූ විපාක මත තියෙනවා. මේ ක්‍රියාව තුළ මං යහපත් වූ ප්‍රාර්ථනයක් සිද්ධ කරගන්න. ඒකාන්තයෙන් මට ඒකට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දීමේ හැකියාව තියෙනවා කියන විශ්වාසය. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. එතකොට අන්නේ සත්‍තාව උපදවාගත යුතු තැන තමා උපරිම වශයෙන් උපදවා ගන්න. අසද්ධාවෙන් දෙන්නේ නැහැ. තමාගේ පිට සම්මේක කරගෙන යනකොට මොනවා හරි දුර්වලකමක් දැක්කම තමන් ඒකෙන් හිත කිලිටි කරගන්න. ඒ නිසා මේ සද්ධාව අනුකරණයකට දෙන්නවා අසත්‍යේන අහම්පියක්ේන සද්ධාවයි. අසද්ධාවෙන් නොසැලෙන අර්ථින් සද්ධා බලය කියලා. අපි හැම වෙලාවෙම අපේ බොහෝ දෙනෙකුට සද්ධාව තියෙන්නේ අනිත්‍යනා සීලේ ඉන්නකම් පමණයි. යම් වෙලාවක ඒ භික්ෂුවකින් හෝ සිල්වත් කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු නොවු වැරදි දෙයක් වෙච්චි ගමන් අපේ සද්ධාව සම්පූර්ණයෙන්ම විදිලා යනවා. එයි ඒ සද්ධාව පුද්ගල සද්ධාව නිසා. යම් භික්ෂුන් වහන්සේ නමක් කෙරේ පෞද්ගලිකව පැහැදෙන්නේ නැතුව සංඝයා කියන නමින් යම් කිසි කෙනෙක් කටයුතු කරොත් එයාට එක භික්ෂුවකගේ අඩුපාඩුවක් දැක්කට එයා කලකිරෙන්නේ නැහැ. එයි මම මේ දේ කරේ ඔහුට නෙවෙයි සංඝයා වෙනුවෙන් කියලා අරමුණ නිසා. ඒ විදිහට ඉන්ද්‍රිය සම්පස්සේ කිව්වාම සද්ධාව උපදවාගත යුතු තැන. ඊට පස්සේ සතිය, සිහිය, සිහිය පිළිවාගත යුතු තැන තමම් සකසා බොහෝ වුණානි සිහිය පිළිවාගත කටයුතු. හිතේ හාට මෙහාට දුවන්න නොදී මනාව සිහිය කටයුතු කර. යමෙකුට ඒ හැකියාව තියෙනවා නම් දානයක් දෙනකොට හෝ යම් වැඩක් කරනකොට ඒක සිහියෙන් යුක්තව කරන්න ඒක උන්ට සම්පත්තියක්. ඒක පුදුම ලාභයක්. ඒ ලාභය ඒ කෙනෙකුට සිහිය පවත්වා ගන්න පුළුවන් නම් ඒ ක්‍රියාව තුළට උපරිම ඒ කුසලය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒක සම්පත්තිය. ඒ වගේම වීරිය. ඇතැම් දේවල් තියෙනවා වීරියෙන් කර යුතු දේවල්. ඒ වෙන අපේ හිත දුර්වල වෙනවා. සමහර විට පටන් ගන්න ටිකක් දවස් යනකොට ටිකක් වෙලා යනකොට හිත එක එක දේවල් කියනවා. දැන් බෑ, ඉන්න බෑ, යන්න ඕනේ, මේක කරලා හරියන්නේ නැහැ, ආදුයි කියලා මොනවා හරි හිතේ. අන්න ඒ විලාවට වීර්ය, උත්සාහය, කම්මැලිකම ආවොත් උපදවා ගන්නවා. යමෙකුට ඒ හැකියාව තියෙනවා නම් ඒක සම්පත්තිය. ඒ සම්පත්තිය අපි තුළ මේ පාරමී පුරනකොට තිබිය යුතුයි. ඊට පස්සේ සද්ධා සති විරිය සමාධි චිත්ත ඒකාග්‍රතාව හිතේ එකඟ බව නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ අපේ හිත නොයේ අරමුණු වල දුවනවා නම් අපිට මේ දානමය කුසලයක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ වන්දනාමය කුසලයක්වත් කරගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි මේ දාන ආදී පාරමී පුරනකොට හිතේ මනාව තැම්පත් බව එකඟ බව ඒ කරන ක්‍රියාවටම හිත යොමු කරගත්තු බවක් කෙනෙක් තුළ තියෙනවා නම් ඒක සම්පත්තිය. ඒ සම්පත්තිය අපි තුළ නැත්තම් මේ පාරමී පුරන්න බෑ. ඊළඟ අධ්‍යාස සම්පත්තිය නැත්කොට සමාවෙන්න. එතකොට මේ වීර්ය ඊට පස්සේ ප්‍රඥාව සද්ධාව කිව්වා සතිය කිව්වා සමාධිය කිව්වා ඊට පස්සේ ප්‍රඥා වීර්යය කිව්වා අපි වීර්යය කිව්වා ඊට පස්සේ ඊළඟ ප්‍රඥාව එතකොට ප්‍රඥාව කියලා කියන්නේ නුවන් නුවණින් යුක්ත ඒකට විතුකී නුවන් නැත්තම් මේ දේවල් කරලා වැඩක් තියෙනවද මුට උදව් කිරීමෙන් වැඩක් තියෙනවද කියලා එහෙම නැත්නම් මේ පාරමී පුරන කොට අපිට දැන් මේ ලෞකික ධර්මයන් වාගේ ප්‍රතිඵල ඒ වෙලාවේ දෙන්න නොදෙන්න පුළුවන්. නමුත් විශ්වාසය හා සත්‍යව පෙරදරි කරගෙන නුවණින් යුක්තව මේ කියන දාන ආදී කුසල් තුළ ඒකාන්තයෙන් තමයි යහපත. ඒකාන්තයෙන් මේ වගේ නිවනට පමුණවනවා කියලා තමයි ප්‍රඥාවෙන් ඒව පිළිබඳ අවබෝධය තියෙන්නේ. දැන් තමන් කැමතිම දේ කිසිම අපේක්ෂාවක් නැතුව ඉල්ලන කෙනෙකුට දෙන්න නම් උතුර නොවන තියෙනවා. මේ දීම හිස් දෙයක් නෙමෙයි. මේ දීම තුළ ඒකාන්තයෙන් මට අපහායේ වැළකෙනවා. ඉෂ්ට වූ යහපත් විපාක මට ගෙනදෙනවා. ඒ විතරක් නෙවෙයි සියලු සංසාර දුක නිමා කරන්න මේක උපකාර වෙනවා කියන ප්‍රඥාව කියනවා. ඒ විතරක් නෙවෙයි මේවා කරන්න යනකොට එන කෙලස් ධර්මයන් වලින් වළකා ගැනීමට ඒ යෝනිසෝමනසිකාරය කියනවා. ඒක කෙනෙකුට කියනවා නම් ඒක සම්පත්තිය. ඒකට කියනවා අපි මොකද්ද? ඉන්ද්‍රිය සම්පත්තිය කියලා. ඉන්ද්‍රිය සම්පත්තිය. ඊළඟ ප්‍රතිපත්ති සම්පත්තිය. ප්‍රතිපත්තිය කියලා කියන්නේ පරාර්ථ චර්යාව කියන මේ පරාර්ථ චර්යාව. තමන් ඇයි මේ දේ කරන්නේ? කියන දේ මේ ප්‍රතිපත්ති පුරනකොට තමන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රතිපත්තිය කියනම අපිට ගන්න පුළුවන්. දැන් තමන් කිසිදු අයලකින් සීලය පිළිගන්නේ නැහැ. කිසිම හේතුවක් නිසාවත් මං බොරුවක් කියන්නේ නැහැ. පරුෂ වචනයක් කියන්නේ නැහැ. අනිත් අයගේ හිත් රිදෙන දේදී කටයුතු කරන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ කියලා තමන් තුළ ප්‍රතිපත්තිය. ඒ එහෙම හැකියාව ඖෂධියක් තිබිය යුතුයි. ඒ විදිහට අත්හැරීම සීලය පිළිබඳව වීර්යය පිළිබඳව ඉවසීම පිළිබඳව තමන් තුළ මේවා කඩා ගන්නෙ නෑ මේවා ඉක්මවන්නේ නෑ කියන මේ හැකියාවට කියන අපි ප්‍රතිපත්තිය කියලා. ඒක හැම ඒ වගේම උළු ගැන්වෙන්නේ පරාර්ථ චර්යාව කියන මේ ගුණය තුළ. ඊට පස්සේ කෞසල්‍ය සම්පත්තිය. කෞසල්‍ය කියලා කියන්නේ තැනට සුදුසුකම අපි එකිනෙදා කටයුතු කරනකොට සමහර විට අපිට එක එක දේවල් වලට සම්බන්ධ වෙන්න වෙනවා. කිරිස් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. නොඑක් මිනිසයන් එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ හැම තැනකම සම්මුතියේ නොගෙති සම්මුතියෙන් අපි කොහොම නොවි මේ අපේ ගුණධර්මයන් ආරක්ෂා කරගෙන ඉන්නට ඒ ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. ඒ නිසා අපි අපේ ගමක් කෙනෙක් ඉල්ලුවොත් එහෙම නැත්නම් ඒක බොරුව නොකිය අපිට යමක් ඒකේ ආරක්ෂා කරගන්න ඕන නම් ඒක දීමද ඒ දීමේ තුරු දීමේදී ඒකේ අයහපතක් හෝ හානියක් වෙනවනම් ඒ වෙලාවේ අපි ඒකින් වැළකෙන්න ඒ සුදුසු නොවන තියෙනවා. ඒකට කියනවා කෞසල්‍ය සම්පත්තිය කියලා. තැනට සුදුසු නොවන අධ්‍යාස සම්පත්තිය හතරෙකි. අදහස අධ්‍යාසෙ බලවත් වූ අදහස. ඒ කියන්නේ මම කොහොම හරි මේ පාරමී සම්පූර්ණ කරගන්නවා කෙසේ හෝ සමත විදර්ශනාවන් මං මුදුන්පත් කරගන්නවා කියන බලවත් වූ අදහස තියෙනවා. එතකොට බෝසතාණන් වහන්සේලා ඒ අදහස මහා කල්ප අසංකේය ගණන් පුරාගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේලා තම උන්වහන්සේ සියලු සත්‍යෝ සසරින් එතර කරනවා, මම සතරින් එතර වෙනවා, ලෞත්‍රා බුද්ධ රාජ්‍යයටපත් වෙනවා කියන මේ අදහස චින්තාව යම් දවසකද ඇති වුනේ එදා පටන් බුදු වෙනකම් විසි අසංඛේය කල්පයක් පුරාවට ඒ අදහස අත්මහැරා මනෝ පරිදාන වශයෙන්, වාක් පරිදාන වශයෙන්, මහා පරිදාන වශයෙන් විසි අසංඛේය තමගේ අදහස අත්මහැරා අන්නේ බලවත් අදහස අපිට තියෙනවා. දැන් ඒක අපිට ලෞකික වශයෙන් තියෙනවා. අපි යම් දැන් මේ ඇයි මේ ඉගෙන ගන්නෙ? අපේ පුණ්‍යාක්තියෝ කර ගැනීම සඳහා, නිවන් දැකීම සඳහා. ඒ නිසා ඒ අදහස කොතෙන්ද කියලා කුමන කටයුත්ත කරා මේ අදහස තියෙනවා. තමන් රැකියාව කරන්න යනකොට, හම්බ කරන්න යනකොට ඒ අදහසින් ඈත් වෙනවනම් ඔබේ රැකියාව පිළිබඳව දෙවරක් හිතන්නේ නැහැ. ඒකෙත් මිදෙනවා. අන්න ඒ වගේ බලවත් වූ අදහසින් යුක්තව හිටියොත් තමයි මේ පාරමී පුරවන්න. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් මෙන්න මේ පාරමී ගුණ ධර්මයන් තමන් තුළ දියුණුවටපත් කරනවා. ඉවසීම කියන කොට පහසු යුක්තවට ගන්න පුළුවන්. සීලය බිඳෙනවා කියන කොට කිසි කලකට වෙන්නේ නැති වෙනවා ගන්න පුළුවන්. වීර්යය කියන එක යමක් කරන්න පටන් ගත්තොත් ඔබේක අධ්‍යයනය කරගෙන යන්න පුළුවන්. අන්නේ ಗುಣ නැත්තම් ඔහුගේ පාරමී පිළිල නැහැ. ඔහුට නිවන බොහෝ දුරයි. එහෙනම් ඔහු අන් කෙනාට වැඩිය ඒ සඳහා උත්සාහවත් වෙන්න. අන්න ඒ විදිහට අපි මේ පාරමී පිළිබඳව ප්‍රගුණභාවය තුළ තමයි මෙන්න මේ කියන දැන් අපි අපි කතා කරන සෝදාන ලෝකෝත්තර සිත් උපදවා ගන්න පුළුවන් මේ. එතකොට හොඳයි අපි දැන් ඒ ලෝකෝත්තර සිත් පිළිබඳව අපි කතාවට යොමු වෙමු. එතකොට ඒ ලෝකෝත්තර සිත් සංඛ්‍යා වශයෙන් 8ක් තියෙනවා. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. ඒවා මේ පිටුපතේ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ බෞද්ධ වශයෙන් අපි මේ සිත් පිළිබඳව සාමාන්‍ය විදිහට හැමෝම අහලා ඇති. හැමෝම ඒක එකපාරක් කියමු. සෝතාපට්ටි මග්ග සිත, සෝතාපට්ටි ඵල සිත, සකදාගාමි මග්ග සිත, සකදාගාමි ඵල සිත, අනාගාමි මග්ග සිත, අනාගාමි ඵල සිත, අරහත් මග්ග සිත, අරහත් ඵල සිත කියලා අපි ඔය මාර්ගඵල කියලා හඳුන්වන්නේ මේ සිත් අටකට. එතකොට මේ සිත් අට ක්‍රම දෙකකට මේ ධර්මයේ පෙන්නනවා. දීර්ඝ ක්‍රමයේ හා කෙටි ක්‍රමයේ කියලා. ඒ කියන්නේ එක ක්‍රමයක් පෙන්නනවා ධ්‍යාන පාදක කරගෙන පෙන්නන ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන පාදක නොකරගෙන පෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මේ සිත් උපදවා ගන්න පුළුවන් අර අපි පෞද්ගලික මාසවල කතා කරපු ධ්‍යාන රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න නැතුව කෙනෙකුට නුවණින් සම්පර්ශණය කරලා මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැකලා මාර්ගඵල කරා යොමුෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙකුට පුළුවන් මුලින් මේ ධ්‍යාන ලබාගෙන ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබාගෙන ඒ ධ්‍යාන උපකාර කරගෙන මේ මාර්ගඵල සිද්ධු කරවා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ක්‍රම දෙක කියලා කිව්වේ. එතකොට ධ්‍යාන පාදක නොකරගෙන කරන පිළිවෙල තමයි මේ අපි දැන් මුලින් කතා කරේ චටි ක්‍රමයේ කියන එක. ඒකට මේ සිත් 8ක් මාන සිත් 4යි ඵල සිත් 4යි කියලා අපි සඳහන් කරනවා. අපි ඒකෙන් පටන් ගෙන අපි ඊට පස්සේ ඒක කොහොමද ධ්‍යාන පාදක කරගෙන සිත් කරගන්නේ කියන එක පිළිබඳව අපි ඒක කතා කරනවා. අපි එතකොට මේ ලෝකෝත්තර සිත් කොහොමද උපදවන්නේ? මේ උපදවා ගන්න පසුබිම මොකක්ද? ඒක පිළිබඳව අපි ටිකක් කතා කරන්න වෙනවා. එනිසා දැන් මේ ධර්මයේ සඳහන් වන මාර්ග න්‍යාය කියනවා මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්න. අපි ඒවට කියනවා අපි අහලා තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා මේ ත්‍රිචිත්සාව කියලා කියන්නේ මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්නා වැඩ පිළිවෙලට. තවත් විදිහට කියනවා සමත විපස්සනා කියලා කියනවා මේ ලෝකෝත්තර සිත් උපදවා ගන්නා වැඩ පිළිවෙලට. එතකොට අපි මේක යම් න්‍යායකට අනුව කතා කරමු. කෙනෙක් මේ පාරමී සම්පූර්ණ කරගනිමින් ඉන්න කෙනා මේ ජීවිතයේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා සත්පුරුෂයෙකුට මුණ ගැහිලා ඔහුට සී සම්ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ තුලින් ඔහුට නිවන් දකින මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙනවා. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුකේ නිරෝධය කියන්නේ කොහොමද? ඒක නැති කරන මාර්ගය මොකද්ද කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෞකිකව හා ලෝකෝත්තරව ඔහුට සත්පුරුෂයන්ගේ තථාගතයන් වහන්සේ නමකගෙන් හෝ ඒ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් අහන්න ලැබෙනවා. අන්න එහෙම ධර්මය අහගත්තු කෙනාට දැන් ඔහු අහගත්ත විතර නිවන් දකින වැඩ පිළිවෙල අහගත්. දැන් අහගත්තට ඉපදෙවා නෙවෙයි ඔහු නිවනටපත් වුණා නෙවෙයි. එහෙනම් ඒ අහගත්තු දේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මොකක් මේ වැඩ පිළිවෙල? අන්නේ මේ වැඩ පිළිවෙල මේ ශාස්ත්‍රය හඳුන්වන එක න්‍යායක් තියෙනවා. මේ සප්ත විසුද්ධි ක්‍රමය මේ ධර්මයේ ධර්මය අහලා ඉන්නේ සප්ත විසුද්ධිය කියලා. සත්‍ය විසුද්ධිය පිළිබඳව සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ රතවිනීත කියලා සූත්‍රයක්. ඒකෙන්නේ නිවන් දකින වැඩ පිළිවෙල ඒ පියවරේ පියවර අනුපූර ප්‍රතිපදාව සඳහන්. කොතනින්ද අපි පටන් ගන්නවෝ? කොතන දක්වා යා යුතුද? කොහොමද මේ ගමන් මඟ මේ ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගන්න වැඩ පිළිවෙල? මොනවා හරි දෙයක් කරාට මේක වෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර මාර්ග උපදවා ගන්න කියන ලෝකෝත්තර ධර්ම වඩන්න බැහැ. ඒකට පිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ පිළිවෙල? අන්නේක තමයි මේ සත්‍ය විසුද්ධිය. මොනවද ඒ විසුද්ධි හතර? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, අහංකාර විකරණ විසුද්ධිය, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මෙන්න මේ විසුද්ධි ක්‍රම හත. විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? පිරිසුදු වීම. මොනවලකින් පිරිසුදු වීම? කෙලෙසුන්ගෙන් පිරිසුදු වීම. ශරීරය පිරිසුදුකම නෙවෙයි, කෙලෙසුන්ගෙන් පිරිසුදු වීම. මේ පිරිසුදු වීමේ ක්‍රම මොනවද කියලා තමයි අපිට පෙන්නන්නේ. එතකොට මුලින්ම සීල විසුද්ධිය පරිපූර්ණ කරගන්න නිවන් දකින්න. දැන් අපි හැමෝම කැමති නම් නිවන් දකින්න. සසර දුකෙන් අත මිදෙන්න අවශ්‍යයි නම් පළමුව අපි කොහොමද කළ යුත්තේ? සීල විසුද්ධිය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ කයින් වචනේ වෙන වැරදි වලින් වෙන්වීම. ඒකට කියනවා අනුමත්තේ සුවච්චේසු බය දස්සීවා කියලා. අනුමාතු වරදි බය දකින්න. කයින් වන වැරදි සතු මැරීම, හොරණම් කිරීම, කාමිය වරදවාල හැසිරීම ආදී මේ වගේ වෙන්නේ. ඊට පස්සේ බොරු කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ආදී මේ වචනී කරන වැරදි වලින් වෙන්නේ. හා අනුන්ගේ දේවල් වලට ආසා තණ්හා කිරීමේ දැඩි ලෝභයවත් අවිද්‍යාව. ඊට පස්සේ තරහ, බද්ධ, වෛරය ආදී විහාපාදී හා මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ වගේ වෙන්නේ. යම් කිසි කෙනෙක් අන්නේ විදියට දැන් බොරුවක් හොරකමක් කරන්නා කියා එහෙම හිතන මාත්‍රයෙන්ද ඔහු ඒක නවත්වා ගන්නවා. ඒකයි කියන්නේ අනුමාත්‍ර වර්ධේ බය ගන්නවා. ඒ කියන්නේ අරුස වචන කියන්නේ හිතන කොටත් බය හිතෙනවා. මේක නිවන අමුරණ දෙයක් නේද? බොරුවක් කියන්නේ හිතන කොට එතනින්ම නවත්වා ගන්නවා. මේක කිව්වොත් මගේ නිවන් මඟ ඇදෙනව නේද? සීලේ බිඳුනොත් මම කොහොමද මේ දුකින් මිදෙන්නේ කියලා අන්නේ විදිහේ ඕ සීලය විසුද්ධි කරනවා. ඒකට කියනවා සීල විසුද්ධිය කියලා. ඒ විදිහට සීල විසුද්ධිය සම්පූර්ණ කරගත් කෙනා චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ හිතේ පිරිසුදු කරනවා. කොහොමද අපි හිතේ පිරිසුදු කරන්නේ? අපි දැන් රැඳවල් දෙකේ රාග දේශ මොහ ඊර්ෂ්‍යා මාන ආදි නියෝ එන්නත්නම් කාමච්ඡන්දේ ව්‍යාපාදී ක්‍රීඩමිද්දී උද්දච්ච කුච්ච විචිකිච්ඡාවාදී නීවරණයන්ගේ රැඳිලා ඉන්නේ. මේ සිත සම්පූර්ණම අපිරිසුදු කෙලිටි වෙච්ච සිත. ඒක පිරිසුදු නෑ. ඒ හිත නිවන ආවරණය කරලා තියෙන නිතර අපිට සිහිය දෙන්නේ ලෝභ දයවන්නම් දේශේනම් හිත පවතින්නේ ඔබට කවදාවත් මේ නිවන කරා යන්න බෑ. ඒ නිසා ඒ කෙලස් ධර්මයන්ගේ මතුවෙමින් එන එක නතර කරගන්න. පරිඋත්ථානී කියලා කියනවා මේක. ඒ කියන්නේ හිතට නැගි නැගි එන මේ විතක් ඒක අයින් කරගන්න ඕනේ. දැන් සීලය කරන්නේ මොකද්ද? වීතික්කම කෙලස් නැති කරන එක. ඒ කියන්නේ අපි දැන් සත්තු මරණය, හොරකම් කරන එක, බොරු කියන එක කියන මේ ක්‍රියාත්මක කරන බව කයින් වචනේ. ඒවට මොනවද කියන්නේ? වීතික්කම කෙලස් කියලා. පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ හිතන එක. දැන් සතෙක් මරන්න හිතෙනවා. හැබැයි මරන්නේ බොරු කියන්න හිතෙනවා. හැබැයි බොරු කියන්නේ. පරුස වචන කියන්න හිතෙනවා. හැබැයි යා කියන්නේ. ඇයි යන්නේ සීලය පිළිලා කියන්නේ. නම හිතෙනවා. මේ හිතෙන එක බාධාවක් අපිට නිවන කරා. ඒ නිසා හිතෙන එකක් නවත්වා ගන්න ඕනේ. ඒක නවත්තන්නේ කොහොමද? ඔහු සමත කමඨාණක් තුළ හිත පුහුණු කරනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ආනාපාන සතිය, කෝ අසුභය, මරණ සතිය ආදී කර්මස්ථානයක් තුළ හිත පුරුදු කරන්න පුරුදු කරන්න ඔහුගේ අර හිතට සිහිවෙවි සිහිවෙවි එන අර කෙලෙස් යටපත් වෙලා යටපත් වෙලා ඔහුගේ හිත පිරිසුදු වෙනවා. චිත්ත විසුද්ධිය කොතනින්ද සම්පූර්ණ වෙන්නේ? යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යානයක් උපදවා ගත්තොත් හෝ එහෙම නැත්නම් ඊට සමීප උපචාර සමාධියකට හෝ හිත දියුණු කරගත්තොත් එතනින් ඔහුගේ චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙනවා. එතකොට මේ චිත්ත විසුද්ධිය කියලා තව පැත්තකින් කියුවොත් හිතේ එකම බව කෙලස් වලින් හිත දුවන්න නොදී ඒකාග්‍රතාවයේ තියෙන්නේ. එහෙම වුණොත් තමයි මේ අපිට මේ ඒ නිවන් දකින්න අවශ්‍ය මාර්ගය වඩන්න පුළුවන්. විදර්ශනා භාවනාවක් පුරුදු කරන්න පුළුවන් වෙන්නේ මේ හිතේ සමාධිය තිබුණොත්. එතකොට අපි ඒක කියනවා චිත්ත විසුද්ධිය කියලා. දැන් මේවා දීර්ඝව කතා කරන්න බෑ. අපේ මාර්ගකාම වෙන එක නිසා. එතකොට නමුත් අපිට මේ ජීවිතයේද අවශ්‍ය නිසා අපි මේවත් මේකට ඇතුල් කරනවා. හුදේ අපි මේ පන්තිය දැනුම හා උගත්කම කරා යන වැඩ පිළිවෙල නොවනස. ඉතින් ඒ නිසා එතකොට චිත්ත විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? දැක්ම පිරිසුදු වෙන්න ඕනේ. දිට්ඨි. දැන් අපි ඇහෙන් දකින්නේ සත්‍යයේ පුද්ගලයේ කෙනේ දෙයක් ප්‍රාණදී මිල මුදා ඥානවාන් ආදී සත්ව පුද්ගල භාවයෙන් තමයි දකින්නේ. ඒ දැක්ම පිරිසුදු දැක්මක් නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක වැරදි දැක්මක්. ඒ නිසා දැක්ම පිරිසුදු කරගන්න ඕනේ. කොතනින්ද දැක්ම පිරිසුදු වෙන්නේ? යම් කිසි කෙනෙක් මෙන්න මේ අපි කතා කරපු චිත්තචෛසික රූප කියන මේ පරමාර්ථ ධර්මයක් කෙනෙක් නුවණින් දකින්න පුළුවන් කමක් තිබුණා. නාම රූප ධර්මයක් කෙනෙකුට මතු කරගන්න පුළුවන් කමක්. පුද්ගලයා කියලා කියන තැන සත්‍ය වශයෙන් තේරුනේ නාම රූප ධර්ම දෙකක් නේද කියලා යම් කිසි කෙනෙකුට ඒ නුවණ ඇති කරගන්න පුළුවන් වුණා. අපි රන්දිදී මිලමුදල් යානවානාදී කියලා කියන මේ භෞතික දේ තුල තියෙන්නේ මොනවද? අනිත්‍ය වූ අසාර වූ සතර මහා ධාතුනිකක් නේද? ඒ මොන ඇති කරගන්න පුළුවන්? අම්මා තාත්තගේ දරුවෝ ගුරුවරන් හිතවත් ඥාති සත්ව පුද්ගලයෝ හම්බෙන තැන නෑ. මෙතන තියෙන්නේ අනාත්ම වූ නාම රූප දෙකක් කියලා දැක්කොත් අන්න ඒ දැක්ම පිරිසුදුයි. ඔහුගේ දැක්ම පිරිසුදුයි. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒක උපදවා ගන්න අපි අර විදිහට අපි විදර්ශනා භාවනාවක් තුළින් එකෝ පිළිගුල් භාවනාවෝ ධාතු කර්මස්ථානයේ තුලින් මේ නාම රූප දෙක මතු කරගන්න උත්සාහය. එතකොට යාට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙනවා. අන්න දැක්ම විසුද්ධිය. දැන් ඔහු ආයතන හයේ ගෙවල් දොරවල් යාන වාහන දකින්නේ නැහැ. ඒවා සම්මුති දේවල්. එතන තියෙන්නේ මෙන්න මෙහෙම නාම රූප ධර්ම ටිකක් කියලා උට මනාවට වැටහෙනවා. ඔහුටම තේරෙනවා. තව කෙනෙක් කියපු නිසා නෙවෙයි. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ දහතෝගේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඒක අපි කොහොමද ඔප්පු කරගන්නේ? යම් කිසි කෙනෙකුට පුළුවන් නම් කමටහනකට හිත තියාගෙන ඉන්නකොට අඳුම ගානේ පැයක් පුරාවට වත් අර සම්මුතියට යට නොවි උපදින උපදින මේ ආයතන හය හරහා දකින අහන දැනෙන දේවල් තුළ නාම රූප කියන අදහස තුළ හිත පවත්වාට ඔබේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඔබට එකකින් දිට්ඨි විසුද්ධිය සම්පූර්ණයි. ඒ විදිහට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙච්ච කෙනාගේ ඊළඟ පියවර තමයි මොකද්ද? කංකා විතරක විසුද්ධිය. ඔහුට ඊළඟ සැකයක් එනවා. මේවා කවුද ඉපැත්තුවේ? මේවා කොහින් ආපු දේවල්? අතීතයෙන් ආපු දේවල්? අනාගතයට යනවාද? මම ඉන්නවාද? එහෙම නැත්නම් මම අතීතයේ හිටියද? අනාගතයට යනවාද? එහෙම නැත්නම් මේ අපිට දකින ආන දේවල් ඉන්නවා තියෙනවා කියන ඇතිවෙන අදහස. මෙන්න මේ සැකය දුරු වෙන්න ඕන. මේකට කියනවා කංකා විතර විසුද්ධිය කියලා. ඒ දැක්වෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මුලින් අර දැක්ක නාම රූප ධර්මයන් ඉබේ යති වෙච්ච දේවල් නෙවෙයි, කවුරුවත් උපදවපු දේවල් නෙවෙයි, ඒවා හේතු ප්‍රත්‍ය හටගන්න දේවා. හේතු ප්‍රත්‍ය ඇති කලී මේවා උපදිනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා. අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ තියෙන මේ සත්‍යෝ පුද්ගලයෝ වශයෙන් මේ පැවතගෙන යන නාම රූප පරම්පරාව කොහොමද ඇතිවෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවිද්‍යාවච්‍ය සංඛාරා සංඛාරපච්‍ය විඥාන ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මතාව මේ දුක ඇති වුණේ කොහොමද කියලා උන්වහන්සේ පෙන්නලා දෙනවා. අන්න මේ නාම රූප දෙක පවතින තැන සත්‍යේ පුද්ගලයේ කියලා ගන්න අවිද්‍යාව. ඒක නාම රූප දෙක නොදන්නා මෝඩකම නිසා අපි මේ ලෝකයේ මේ නාම රූප ධර්මයන් සත්‍යෝ පුද්ගලයෝ ගේවල් දොරවල් යානවා වශයෙන් මේ විදිහට සංකාර කරගත්තා කියලා මේ විදිහේ පටිච්ච සමුප්පාද ධර්මතාවය බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. මෙන්න මේ හේතු බල දහම යම් කිසි කෙනෙකුට දැක්කොත් අවබෝධ වුණොත් අහන දකින දැනෙන දේවල් තියෙනවා නෙවෙයි, තියෙන්නත් පුළුවන් නෙවෙයි. දැන් අපිට ඊයේ දෙයක් සිහි වුණා නම් ඒක දැන් නිරුද්ධයි. දැන් මේ ඒක අරමුණු කරමින් වර්තමානයේ සිත් උපදී කියලා ඔබට යම් නුවණක් ඇති කර ගන්න පුළුවන් නම් හටගත් නාම රූප සියල්ල එතනම නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති කර ගන්න පුළුවන් නම් ඔහුගේ සැක සංකා දුර වෙනවා. ඒ කොහොමද? අතීතයේ තිබුණා කියන දෘෂ්ටි අයින් වෙනවා. කොහොමද? මේ මොහොතේ හටගත් එක දකිනකොට. අනාගතයට යන්න පුළුවන් කියන එක දෘෂ්ටි අයින් වෙනවා. හටගත් දේ බිඳෙනවා කියලා දකිනකොට. එතකොට ඔහුගේ අතීත අනාගත අන්ත විදිලා වර්තමානීය දරුවණක් වෙනවා හේතු ඇති කල්ලි උපදින. දැන් සබ්දේ කියන එක ඒ හේතු ඇති කල්ලි හටගන්න. ඒ සබ්දය තව සබ්දයක් උපදිනකොට මුලින් හටගත්ත සබ්දේ සියල්ලම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට හේතුඵල ධර්ම යම් කෙනෙකුට අවබෝධ වුණොත් අන්නේ කාලේ ඔබේ සංඛා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ඒ විදිහට සංඛා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙච්ච කෙනාට ඊළඟට එන නුවණ මොකද්ද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟ විසුද්ධිය සංඛා විතරණ විසුද්ධියෙන් පස්සේ මග්ගා මග්ග. ඒ කියන්නේ මේ දක්වා හිත දියුණු වෙච්ච කෙනාට මග මොකද්ද මොකද්ද කියන එක තෝරා ගන්න වෙනවා. ඒ කියන්නේ ඊළඟට ඔහුගේ සිතේ බලවත් ඊතියක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, මනාව සිහියක් තියෙනවා, මනාව සමාධියක් තියෙනවා, හොඳ ප්‍රඥාවක් තියෙනවා, මේ ධර්මිය උඩට උඩ වැටෙනවා. ඒ ධර්මයන් ඔහු සමාහය විතර රැවටෙන්න පුළුවන්. සමාධියට ඔහු රැවටෙන්න පුළුවන් මාර්ග බල ලබන. ආලෝකයේ පහළ වෙනකොට ඔහුට හිතෙන්න පුළුවන් මාර්ගයක්වත් ලැබුණාද? මලයක් වුණාවත් පත් උනාද කියලා මුලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔස්සේ යන එහෙම නැත්නම් ආලෝකයක් භවනා කරනකොට ආවොත් ඒක දිහා බලාගෙන ඒක උපද්දවාගෙන ඒක පවත්වන්න උත්සාහවත්. එහෙනම් ඒක නෙමෙයි මඟ. ඔහු මඟ මොකද තේරුම් ගන්නවා. මේ මාර්ගය මේ ආලෝකයේ උපදවා ගන්න නෙමෙයි. මම මේ සමාධි සුවේින් ඉඳ යොදන එකක් නෙමෙයි කියලා අන්න ඔහුට ඒ දේවල් අතහැරලා තමන් කරගෙන යන භාවනාව දිගටම කරගෙන අන්න ඒ විචිකිච්ඡාදී කෙලෙස්යන් යටපත් වෙලා මග නොමග තේරුම් අරගෙන ඉදිරියට යෑමේ ඒ නුවණ එහෙම නැත්නම් මේ විසුද්ධිය කියලා මොකද්ද? මග්ගා මග්ගඥාන රසන විසුද්ධිය. එතකොට ඒක සම්පූර්ණ වෙච්ච කෙනා ඊළඟට එන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේකට ඔබේ සිත අතීත අනාගත අන්තවලට යන්නේ නැහැ. වර්තමානයේ උඩ පුදට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පේනවා. ඔහු කවදාවත් මේ සම්මුති දේවල්, ලෝකයේ තියෙන දේවල් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නේ නැහැ. සීලය පිළිගන්නේ නැහැ. සමාධිය උඩට තියනවා. අන්නේ ඒ ප්‍රතිපදාව ඊට පස්සේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ වර්තමානීය උපන්නුපන් නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේක කරනවා. අන්න එතනදී ඔබට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තිලක්ෂණීය මනාවක ප්‍රකට වෙනවා. එතකොට අපි මේ ලෝකයේ දේවල් නිත්‍ය වශයෙන් ගන්න නිසා ආත්ම වශයෙන් ගන්න නිසා ඒවට බැඳෙන්නේ ඇලෙන්නේ මේ ශික්ෂාපද කඩාගෙන ලෝභ දේශාදී අකුසලයන් එන්නේ කොහොමද නිසාද? මේවා මම මගේ ආත්ම ආදී වශයෙන් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්න නිසා. ඔහුට පේනවා නම් ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට දැනෙන දැනගන්න සියලු දේ ඒ තැන නැතිවලා නිරුද්ධ වෙලා යනවා. අල්ප මාත්‍ර වූ නිත්‍ය භාවයක් ඒ කිසිදු ධර්මයක නැහැ කියලා මෙන්න මේ තිලක්ෂණය උඩ රැකෙන්න ගන්නවා. අනාත්ම ලක්ෂණය මෙතන කරන්නේ හෝ කරවන්නේ නැහැ. සත්පුද්ගල නොවු අනාත්ම වූ හේතුඵල ධර්මයක් තියෙන්නේ කියලා මේ අනාත්ම ලක්ෂණය උඩ රැකෙන්න ගන්නවා. ඔහු ඒ ලක්ෂණය දියුණු කර කර තමන් ඒ වඩන කර්මස්ථානයේ දිගට කරගෙන යනවා. අන්න එහෙම කරගෙන යනකොට මේ තිලක්ෂණය ඔහුට හොඳට දියුණු වෙනකොට ලෝකය කියන එක පිළිබඳව උට හලකිරීමක් ඇති වෙනවා. මේ කිසිම දෙයක් කියන උට ඒවා අල්ලගන්න බලාගන්න හිතෙන්නේ කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නිසාම ඔහු මේවට නොයලෙනවා. මේවට ඇලෙන්නේ නැහැ. නොයලෙන නිසාම ඔහු මිදෙනවා. යම් දවසක මිදීමේ මුද වන සිතක් පහළ වුණා නම් ඒකට කියනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ග සිත. මග්ගසිත, සතරාගාමී මග්ගසිත, අනාගාමී මග්ගසිත, අරිහත් මග්ගසිත කියන මාර්ගසිත වලට කියනවා ඥාන දර්ශන සිත්තිය. ඔන්න ඔය විදිහට කෙනෙකුට මේ වැඩ පිළිවෙල අනුපූර ප්‍රතිපදාව සීලෙන් පටන් අරගෙන සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන යෑමේ අවසාන පියවර තමයි මෙන්නේ කියන මාර්ගඵල වලට පත් වෙනවා. එතකොට අපි බලමු ඉස්සරෝම මේ මාර්ගඵල අපි ඒ සිත් පිළිබඳව දැන් අපි තේරුම් ගන්නු මොනවද මේ මාර්ගඵල සිත්තිය. එතකොට අපි කතා කරන්න තියෙන පළවෙනිම සෝතාපට්ටි මග්ගචිත්තය පළවෙනි වතාවට කතා කරනවා. සෝතං ආපන්නෝ සෝතාපට්ටි ඒ කියන්නේ සෝතය කියලා කියනවා මේ ආර්යශාන්තික මාර්ගයේ කියලා නමක් තමයි සෝතය කියලා. නිවන නැමැති සාගරයට මමුණුවන ජලපහර ගංගා කියලා අපි ගත්තොත් ඒ විදිහට මේ සෝත හරියට යම් නිවන හැටියට අපි සාගරය උපමා ඒ සාගරයට යම් ගංගාවක් වැටෙනවා නම් ඒ ගංගාව හැටියට මාර්ගය කියන එක උපමා කරොත් එතකොට මේ ගංගාවේ යම් කිසි කෙනෙක් ඉදිරියේ ගියොත් ඒකාන්තයෙන් කොහොම සාගරයට සම්පූර්ණ වෙනවා. අන්න ඒ වගේ මේ සෝත නැමැති සැඩ පහර ගංගාවේ කෙනෙක් මේ ආර්යශාංග මාර්ගයේ නැමැති ගංගාව දිගේ යම් කිසි කෙනෙක් කියොත් නිවන නැමැති සාගරයට ඒකාන්තයෙන් යොමු වෙනපත් වෙනවා. ඒ නිසා මේ සෝතාපන්නෝ කියලා කියන්නේ ආර්යශාංගික මාර්ගයට යම් කිසි කෙනෙක් පළමු වර පැමිණියා නම් ඔහුට කියනවා සෝතාපන්න මග්ගසිත උපදවා ගත්තා කියලා. සෝතාපන්න සෝතාපන්න මාර්ගසිත කියලා කියන්නේ අර විදියට ඇවිල්ලා ප්‍රථම වතාවට ඔහු නිවන අත්දැක. ඒ කියන්නේ නිවන කියන්නේ මොකද්ද? මේ ස්කන්ධයන්ගේ Nirodhaය ඔහු නුවණින් ප්‍රත්‍යක්ෂ කරා. ඒ ප්‍රත්‍යක්ෂ කරේ ජීවිතේ පළමු වතාවට. කොහොමද ප්‍රත්‍යක්ෂ කරේ? මෙන්න මේ කියන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී මේ සප්ත විසුද්ධි සම්පූර්ණ කරගෙන නැමිනේ කෙනා ඒ වැඩ පිළිවෙලේ අවසානයේ මේ ලෝකයට අයිති දේවල් හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ නිරෝධය උසාවි කරගන්න. එතකොට මේ නිරෝධය කියලා කියන්නේ මේ අපි දන්න මේ හටගත්තු දෙයක් නැති වෙන නිරෝධය නෙවෙයි. මෙතන නිරෝධය කියලා කියන්නේ අනුපාද නිරෝධය. නොහට ගන්නා බව තමයි මෙතන නිරෝධය කියලා කියන්නේ. දැන් හටගත්තු දෙයක් නැති වුණාට ඒක නැවත උපදින්න පුළුවන්. ඇයි උපදින්නේ? ඉපදීමට හේතු වන හේතු තියෙන නිසා. දැන් අද මේ පින්වතුන් මේ වෙලාවේ බොරු කියුවේ නැති වුණාට බොරු කියෙන්නේ නැද්ද? කියෙන්න පුළුවන්. ඇයි? බොරු කියන හේතුව පොදුකර තියෙනවා. ලෝභය, දේශය, මෝහය කියන මේ කෙලෙස් ටික තියෙනවා. ඕවගෙන් තමයි ඔය බොරුව කියන එක උපදවන්නේ. ඒ නිසා බොරු නොකිය ඉන්න නෙමෙයි මේ සෝවාන් මාර්ගයේ පත් කරන්නේ. බොරු කීමට ලක්වන මේ ලෝභ, දේශ, මෝහ කියන මේ කෙලෙස් වල ස්වභාවය තමයි නැති කරන්නේ. එතකොට ඒ කියන සෝවාන් මාර්ගසිත තමයි අපේ පළවෙනිම තියෙන්නේ. එතකොට සෝවාන් මාර්ගසිත හරියට මොනවාගේද? ඒ නිරෝධය කියන එක ප්‍රත්‍යක්ෂ කරේ අඳුරේ ඉන්න කෙනෙක් විදුලි එළියෙන් යම් කිසි භාණ්ඩයක් හෝ යම් ද්‍රව්‍යයක් හෝ දැක්කනම් අන්න ඒ වගේ කියනවා මේ සෝවාන් මාර්ගසිතේ නිවන දැක්ක කෙනෙක්. නිවන ප්‍රත්‍යක්ෂ කරා අඳුරේ පවතින දෙයක් විදුලි කොටන මොහොතේදී ඔහු දැක්කා. හැබැයි ඔහු දැක්ම ඔහුට ස්ථිර ප්‍රත්‍යක්ෂ. ඒකේ සැකයක් නැහැ කවදාවත්. ඒකාන්තයෙන් ඒක ඔහුට ප්‍රත්‍යක්ෂ. ඒ වගේ දැක්මක් තමයි දැක්කේ. ඒතකොට අන්න ඒ වගේ මේ සෝවාන් මාර්ග සිත කියලා කියන්නේ. එතකොට මේ සෝවාන් මාර්ග සිත යම් වෙලාවක යම් සම්තාණයක ඇති වුණා නම් ඒ මාර්ග සිතින් කරන ක්ලේශ ප්‍රහාණය මොනවාද ඒ ප්‍රහාණය කරන කෙලෙස් සංයෝජන වශයෙන් ගත්තොත් සංයෝජන තුනක් ඇති කරන මොනවාද ඒවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන සහමුලින්ම නැති කරලා දානවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දේවල් අර විදර්ශනා වැඩ පිළිවෙලේදී අර කියපු සප්ත විසුද්ධියේදී විස්කම්බන වශයෙන් යටපත් කරලා තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් යටපත් කරනවා හැබැයි ආපහු උපදින්න පුළුවන් මාර්ගයේ සෝවාන් මාර්ග සිතේ උපදින්න පුළුවන් හැකියාව අනුසයම නැසලදා. එතකොට සෝවාන් මාර්ග සිත කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් සමුලින්ම නැති කරට නැසා ගන්න සිත. සිත වශයෙන් ගත්තොත් මොනවද මොන්නේ දුරු වෙන සිත් කාටද කියන්නේ? මොන සිත්ද ඔහුගේ දුරු වෙන්නේ දැන් අපි කතා කරන්නේ කුසල් සිත් අකුසල් සිත් වලහ කතා කරා කුසල් සිත් පිළිබඳව කතා කරා දැන් අපි ලේසි කරලා දුන්න අකුසල් සිත් ටික අකුසල් සිත් කීයද තියෙනවද 12ක් තියෙනවා අකුසල් සිත් 12කින් සෝවාන් මාර්ග සිතෙන් නැති වෙන්නේ මොන සිත් අපි කියවනේ නැති වෙනවා කියලා ditthiya කියලා එකක් නේද? එහෙනම් අකුසල් සිත් තුළ තියෙනවා ditthigat sampayukta කියලා සිත් එකක් නේද? අන්නේ ditthigat sampayukta සිත් හතර සහ මුලින්ම නැති වෙනවා. සෝමනස්ස සාධක ditthigat sampayukta සසංකාරික සිත් අසංකාරික සිත් කියලා අපි නම් කරේ අකුසල් සිත් එක. අන්නේ ditthigat sampayukta සිත් හතර සහ මුලින්ම තව එකක් තියෙනවා මොකක්ද මෝහ මූල සිත් වල තියෙන විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත් ඇයි අර සංයෝජන වලින් නැති වුණානේ විචිකිච්ඡාවකින් කෙලෙස් එහෙනම් මොකද ඒ මෝහ මූල සිත් විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත් උපදින්නේ නැහැ අකුසල සිත් වලින් සිත් පහක් සහ මුලින්ම නැති කරනවා සහ අය මොනවද අපායගාමී සියලු කෙලෙස් නසලදා දැන් සෝවාන් වෙච්ච කෙනාට පිටුරු ලෝභ මූල සිද්ධික උපදින්න පුළුවන්. දේශ මූල සිද්ධ දෙකම උපදින්න පුළුවන්. මෝහ මූල සිද්ධ උද්දච්ච සංප්‍රයුක්ත සිද්ධ උපදින්න පුළුවන්. හැබැයි ඒ වගේ කවදාවත් අපායගාමී කෙලෙස් උපදවාගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලෝභයේ බොරු කියන යොදලා නැහැ. පරුෂ වචන කියන හොරකම් කරන්න කාමයේ වර්ධව හැසිරෙන්න මේ සඳහා ඒ ලෝභයේ උපදින්නේ නැහැ. අන්න ඒ වගේ සෝවාන් වෙච්චි ගමන් අපායගාමී සියලු අකුසල ශක්තිය සමුලින්ම නැසී යනවා. ඊට මෙහා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක උපදින්න පුළුවන්. වෙනත් ආකාරයෙන් මේ දැන් අපි ලෞකික වශයෙන් ගත්තාම මේ ඇති වෙන මේ කාම ආශාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපායගාමී ආශාවන් ඇති වෙන්නේ නැහැ. අන්නේ විදිහට තමයි මේ කෙලෙස් ප්‍රහාණය වශයෙන් ගත්තොත් සෝවාන් පුද්ගලයාගේ නැති වෙන කෙලෙස් තමයි සංයෝජන තුන නැති වෙනවා. ඒ වගේම තව අපි උපාදාන වශයෙන් ගත්තොත් මොනවද? දිට්ඨි උපාදාන, අට්ඨවාද උපාදාන, සීලබ්බත උපාදාන කියන තුන් උපාදානෙම නැති වෙනවා. කාම උපාදානෙ පමණ ඉතුරු වෙයි. එතකොට නීවරණ වශයෙන් ගත්තොත් මොනවද නැති වෙන්නේ? මේ වන් කාමචන්ද ව්‍යාපාද තීනමිත් උද්දච්ච කුච්ච විචිකිච්ඡා මොකද විචිකිච්ඡා නීවරණය සහ මුලින්ම නැති ඒ වගේ ඕග යෝග ග්‍රන්ථ ආදී මේ වගේ තම තමන්ට මේවා තේරුම් ගන්න පුළුවන් අර කෙලෙස් ඥාන්ත අනු එතකොට ඒ විදිහට මේ නැති වෙන කෙලෙස් පිළිබඳව ගන්නකොට ඊළඟට මේ සෝවාන් පුද්ගලයා තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා මේ ධර්මයේ ඒක බීජ ඕලංකෝල සත්තක්කත්තු කර්ම කියලා. ඒක බීජ කොලක් කොල සත්තක්කතු මරම් කියලා සෝවාන් පුද්ගලයන් තොන්දෙනෙක් ගැන සඳහන් වෙනවා. එතකොට ඒක බීජ කියලා කියන්නේ කවුද? යම් කිසි කෙනෙක් සෝවාන් වෙලා ඒ ආත්මයක් තුළ යම් කිසි කෙනෙක් සියලු කෙලෙසුන් නැසල අරිහත්ත්වයට පත් වෙනවා නම් ඔහු ඒක බීජ පුද්ගලයා කියලා කියනවා. භවයේ එක් වතාවක් තුළ යම් කිසි කෙනෙක් දැන් සෝවාන් වෙලා භව හතකට මෙහා ඒ අත ඕ භව දෙකකින් තුනකින් හතරකින් පහකින් ඕ මේ අතර කාලයකදී ඔහු ඉතුරු මාර්ග ඵල සම්පූර්ණ කරගෙන දුක්ඛලවල කරගන්නවා නම් ඔහුට කියනවා කෝලං කෝල කියලා. පුද්ගලයා සත්තක්කතු පරම කියලා කියන්නේ උත්සාහ නොකර හිටියත් බව හතක් ඇතුළත බව හතක් අවසානයේ ඒකාන්තේ කෝසියලු කෙලස් නැසලා අරහත්ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයාට තමයි සත්තක්කතු පරම කියලා කියන්නේ. එතකොට සෝවාන් පුද්ගලයෝ තුන් දෙනෙක් සඳහා. එතකොට ඒ විදිහට සෝවාන් මාර්ගසිත යම් සිගෙනුට ඉපදිලා ඒ අනුතුරුවම හල් නොයවා සෝවාන් ඵලසිත උපදවනවා. හැබැයි ඒ ඵලසිත නිතරම තියෙනවද? නෑ. ඒ ඵලසිත නිතරම තියෙන්නේ නෑ. ඒ ඵලසිත සෝවාන් මාර්ගයේ අනුතුරුවම ඵලසිත දෙකක් තුනක් හෝ හටගෙන නැවත හිත බවාගත වෙලා සාමාන්‍ය කාමාවචර සිත් එයාට උපදින. රූප භවයක නම් ඒ අදාළ රූපාවචර සිත් උපදින්න පුළුවන්. නමුත් ඔහුට පුළුවන්කම තියෙනවා ආපහු මේ සෝවාන් ඵලසිත උපදවා ගන්න නම් ඔහු ඒක සමවැදී වශයෙන් අර ධ්‍යානයක් පුරුදු කරන්නා වගේ පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන්නේ ඔහු අර කියන උදයබ්බේ ඥානය කියන මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ එහා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පටන් නැවත නැවත ඔහු පංච උපාදාන ස්කන්ධයේ උදේ වැය වඩන්න වඩන්න ඔහු අසෝවන් ඵල සමාපත්තිය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් වශී කරගෙන ඔහුට ඒ සමාපත්ති සුවය අර දිට්ඨ ධම්මිකව නිවන් සුවය විදිමින් ගත කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර මාර්ගයේ අනතුරුව ඵලයක් ඇති වුණා නම් ඒක හැම කල්ලියම තියෙනවා නෙවෙයි. හැබැයි ඒක නෑ කියලා ඔහු දැන් පුතග්ජනේ වෙනවද? නෑ. ඔහු සෝවාන් පුද්ගලයෙකුම තමයි. ඇයි? අර මාර්ග සිතකී යම් කෙලෙසයක් නැසුවා නම් ඒ කෙලෙස් කවදාවත් උපදින්නේ නෑ. යම් කෙලෙස් ටිකක් නිසා පුතග්ජනයි කියලා කිව්වනම් ඒ කෙලෙස් අය කවදාවත් උපදින්නේ නෑ. ඒ නිසා ඔහුට සෝවාන් ඵලසිත නිතර නූපදුනක් ඔහු සෝවාන් ඵලස්තේ සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ විදිහට ඒ සෝවාන් ඵලය ලබා ගන්න පස්සේ ඔහු ප්‍රත්‍යවේක්ෂා භාවක් සිද්ධ කරනවා. ඒ තමන් ලැබූ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරනවා, ලැබූ ඵලය ප්‍රත්‍යවේක්ෂා කරනවා, ඊට පස්සේ තමන් ප්‍රහීණ කරපු කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා, ඒ වගේම තමන්ට තව ප්‍රහීණ කරන්න තියෙන කෙලෙස් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. හා නිවන ප්‍රත්‍යවේක්ෂාව කියන මේ ප්‍රත්‍යවේක්ෂා පහක් ඔහු සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි සෝවාන් මාර්ග ඵල සියලු සිද්දක පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒක සෝවාන් මාර්ග සිද්ද කියන්නේ මොකක්ද කියලා ඔබට යම් අදහසක් එන්නේ. මාර්ග සිද්ද කියන්නේ මොකක්ද කියලා, ඒ මාර්ග සිද්ද ලෞකික නෙවේ, ඒකාන්තයෙන් ලෝකෝත්තරයි. ඇයි සිද්ද ලෝකෝත්තරයි කියන්නේ? ඒ සිද්දට අරමුණුනේ ලෞකික ධර්මයක් නොවේ. මොනවද ලෞකික ධර්ම කියන්නේ? මොනවද ලෞකික චිත්ත චෛතසික රූප ආදී මෙන්න මේ දේවල් යම් හිතකට ලෞකික ධර්මයක් අරමුණු වෙන රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් එහෙම නැත්නම් තමන්ට ඇති වෙච්ච සිතක් හෝ එහෙම නැත්නම් ඔබ කියන සම්මුති දේව ගෙවල් දොරවල් යාන වාහන ආදී මේ දේවල් මේව අරමුණු වෙනවා. ඒ හැම සිතක්ම ලෞකික සිත. යම් හිතකට මේ වගේ තොරව අසංකත ධාතුවේවත් ස්කන්ධ නිරෝධයේවත් නිවන අරමුණ වෙනවා නම් අන්නේ සිත ලෝකෝත්තරයි. ඇයි ඒ හිතට අරමුණේ ලෝකයට අයිති නැති දෙයක්. ඒ නිසා ඒක ලෝකෝත්තරව. ඒ නිසා හිත ලෝකෝත්තර වෙන්නේ ලෝකේ එතර දෙයක් අරමුණ වෙච්චි නිසා. එතකොට දැන් ඔබට ඇයි ඒ හිත ලෝකෝත්තර කියන්නේ? එතකොට ඒ ලෝකෝත්තර සිතක් උපදවා ගන්න කොහොමද? සෝවාන් මාර්ග සිත කියන්නේ මොකද්ද? සෝවාන් ඵල සිත හා සෝවාන් බුද්ධයා කියන්නේ කවුද කියලා දැන් ඔබට යම් දර්ශනයක් එනවා. ඒකෙන් ඔබට අහන කෙනෙකුට මේක පිළිබඳව ඔබට කියන්නත් පුළුවන්. යම් කෙනෙක් ඇහුවොත් මොකද්ද සෝවාන් වෙනවා කියලා කියන්නේ කියලා ඇහුවොත් කෙනෙකුට මේක ඔබට කියන්න පුළුවන් හැකියාව මේ දේශනාව නැවත නැවත අහලා හෝ අමතකනවා නම් ඇති කරගන්න. ඇයි සමහර විට ඔබ මේ අහන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගන්නවා නේද? පන්තියට යනවා නේද? මොකද්ද සෝවාන් වෙනවා කියලා කියන්නේ? මොකද්ද සෝවාන් ඵලසිත කියන්නේ කියලා ඇහුවොත් ඔබට මඩද නිද්දා නොවන විදියට තීරණය හැකියාව. එතකොට ඊළඟට කතා කරන්නේ සකදාගාමී මග්ගසිත ආපලසිත. සකදාගාමී මග්ග සකි ආගාමී සකදාගාමී කියන්නේ සකි කියලා කියන්නේ එක වතාවක් කාම ලෝකෙට පැමිණෙනවා කියන අර්ථයෙන් සකදාගාමී කියලා කියනවා. එතකොට සකදාගාමී වෙන්න වෙන මාර්ගයක් තියෙනවද? නැහැ. සකදාගාමී වෙන්න තියෙන්නේ අර පිළිවෙතම තමයි. අර කියන විසුද්ධි ක්‍රමයමයි. හැබැයි ඔහු දැන් ආයි මුල ඉඳන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඕකට පුළුවන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳන් පටන් ගන්න. එහෙම නැත්නම් පංච පාදස්කන්ධයේ උදේලය කියන මෙතනින් ඔහුට පටන් ගන්න පුළුවන්. ඇයි? සෝවාන් වෙනකොට ඔහු සීලය පරිපූර්ණයි. සීලය සම්පූර්ණ කරලා තියෙන්නේ. නමුත් සමාධියේ යම් යම් අඩුපාඩුකම් තියෙනකොට ත්‍යාගයේ විදර්ශනා භාවනාව කරනකොට ඒ සමාධිය සකස් වෙනවා. ඒ විදිහට දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාගේ මෝඩකම තව ඉතුරු වෙලා කියලා. හැබැයි ලෝකේ නිට්ටයයි කියලා ගත්ත දුස්තිය නැහැ. හැබැයි මේ මම ඉන්නවා වෙමි කියන අදහස තියෙනවා. නිට්ටයයි කියන දුස්තිය නැති වුණාට නිට්ටය සංඥාව කියන ඉන්නවා තියනවා කියන හැඟීම ඔහුට තියෙනවා. මේ දෘෂ්ටියක් නෑ. ඒ කියන්නේ ඒකාන්තේ මේ ලෝකේ දේවල් සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා කියන දෘෂ්ටියක්. සිහි මුලා වීම නිසා ඔන්න නිත්‍ය කියන අදහසෙන්ද පුළුවන්. සංඥාවෙන්ද පුළුවන්. ලෝභයෙන් නිසා ඔහුගේ උපදින්න පුළුවන්. සත්ව පුද්ගලයන් මම කියන ඒ මෝඩකම ඔහු තුළ තියෙනවා. දැන් ඒක ගෙවන්න ඒක දිවන්නත් කරන්නේ කොහොමද? මේ කියන නාම රූප ධර්මයන් අර කතා කරපු පංච පාදාන සංදයන් නැවත 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 අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැවත නැවත මෙහි පුරුදු කරනවා. අන්න මෙහෙම මෙහෙම පුරුදු කරනකොට ඔහු අර විදිහට අර තමන්ගේ ජීවන්ත යටපත් වෙලා ඉන්ද්‍රිය ධර්මෝ නැවත සද්ධා සති විරිය සමාධි ප්‍රඥා ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් ඔබේ සම මට්ටමට ඇවිල්ලා ඒ පස්සේ අන්න නැවත ඔහුට අර කලකිරීම කියන එක ඇති වෙලා නොයලීම කියන එක ඇති වෙලා නැවත ඔහුට දෙවැනි මාර්ග සිත උපදිනවා. නැවත වතාවක් ස්කන්ධය මේ ස්කන්ධ නිරෝධයවත් නිරෝධය ආරම්භ කරමින් නැවත මාර්ග සිතක් උපදිනවා. ඒක තමයි ඔහු ලබන්නේ දෙවනි මාර්ග සිත. ඒක හරියට අඳුරේ තියෙන දෙයක් පහන් කෙලින් දැක්කා හා සමානවට අර්ථ වඩා ටිකක් පැහැදිලිවමින් නිවන කියන එක ප්‍රකට වෙනවා. ඒ නිසාම මේ දැක්ම නිසා ඔහුගේ කෙලෙස් වශයෙන් ප්‍රහාණය වෙන්නේ අර ඕලාරිකව තිබුණු කාමරාග පටික කියන කාම ආසාව කියන එක හා දැඩි තරහව දේශයේ කියන එක තමු කරගෙන තුනී වෙලා යන දැන් සෝවාන් පුද්ගලයාට ඇති වෙච්ච කාම ආසාව ලෝභය දැන් ඔහුට එන්නේ නැහැ. සෝවාන් පුද්ගලයාට ඇති තරහව දැන් ඒ සතරගාමි මාර්ගයේ උපදවාගත්තු කෙනාට එන්නේ නැහැ. ඇයි? ඔහු තව ටිකක් හිතේ මෝඩකම දුරු කරගත්තා. ප්‍රගුණ කරලා තොරව. ඉතින් අන්න ඒ විදිහට මේ සතරගාමි පුද්ගලයා ගත්තාම ඔහු ඒ විදිහට අර මාර්ගය ලබලා ඊට අනුරූප දැන් ඉස්සරලා සෝවාන් ඵලසිත පත් වුණා වගේ ඒ සතරගාමි මාර්ගයට අනුව සෝ සතරගාමි ඵල චිත්තය උපදව. ඒතකොට කෙලෙස් වශයෙන් ඔහුගේ ප්‍රහාණය වෙන්නේ කාම රාග කටිජ කියන එක තුනී වෙනවා පමණ. සිද්ගත්සක් එහෙම විශේෂයෙන් ඔහුගේ දුරු වෙන අලුත් ඒ අකුසල් සිත් පෙන්නන්නේ නැහැ. අර තමන්ගේ අර සෝවාන් පුද්ගලයාට තිබුණු දැඩි කෙලෙස් තුනී වීම විතරයි. එතකොට ඒ සකදාගාමි පුද්ගලයා බේද වශයෙන් පස් දෙනෙක් වෙනවා. ඒ පස් දෙනා තමයි එක්කෙනෙක් දැන් මෙලොව මනුෂ්‍ය ලෝකයේ සකදාගාමි වෙලා ඔහු බ්‍රහ්ම ලෝකේ හෝ වෙනත් ලෝකයකට ගිහිල්ලා ඉතුරු මාර්ග ඵල ලබා ගන්න පුද්ගලයෙක්. මෙහි සෝවාන් වෙලා වෙනත් භවයක රහත් ඵලය ලබා ගන්න පුද්ගලයා. ඒ ඵලෙක දෙවනි කෙනා මෙලොව සකදාගාමි වෙලා මෙලොවම රහත් භාවයට පත් වෙනවා. මේ මෙලොවම රහත් භාවයට පත් වෙනවා. තුන්වෙනි කෙනා වෙනත් භවයක, ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කියලා ගත්තොත් මනුස්ස ලෝකයේ නෙවෙයි රූප ලෝකයක වගේ රූප අතිකේම කෙනෙක් ධ්‍යාන උපදවාගෙන රූප භවී ඉඳලා එතනදී උන්ට ධර්ම ශ්‍රවණය කරලා සකදාගාමි වෙලා වෙනත් භවයක සකදාගාමි නම් මෙලොවට කැමිලා රහත් වෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා රහත් වෙනවා. ඒ වගේම තව පුද්ගලයෙක් එනවා වෙනත් භවයක සකදාගාමිලා ඒ භවයෙන්ම රහත් ඒ හතරවෙනි පුද්ගලයා. ඊට පස්සේ පස්වෙනි පුද්ගලයා පෙන්නනවා මේ මනුස්ස ලෝකේ සකදාගාමි මාර්ගඵලය ලැබලා වෙනත් භවයක ඉපදිලා එහි රහත් නොවි නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉතුරු මාර්ගඵලයක ලබා ගන්නවා. ඒ පස්වෙනි පුද්ගලයා. එතකොට මේ පස්වෙනි පුද්ගලයා සලකා බලාගෙන තමයි වර නැවත හැදී එනවා සකින් ආගා නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා කියන අර්ථයෙන් මේ පස්වෙනි පුද්ගලයා සලකාගෙන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ සකින් ආගාම සකදාගාමි කියලා එක් වරක්ඛාම ලෝකෙට එන පුද්ගලයා කියලා. ඒක අභිධර්ම සංහිතාවේ තමයි මේ තොරතුරු තියෙන්නේ. ඒ පිළිබඳව ඔබට තවත් මේ තොරතුරු ඒ පොතෙන් එතකොට ඒ සකදාගාමි මාර්ග ඵල සිත ඒ විදිහට අර කියපු ආකාරයෙන්ම ඔහු පංච පාදාන ස්කන්ධයේ උදේවැය අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ විදිහට ත්‍රිලක්ෂණය වඩමින් ප්‍රගුණ කරගෙන යනකොට අර විදිහට ඵල කිරීම නොවැළීම ඇතිවලා ඉන්ද්‍රිය ධර්මයන් සමවලා නිවන අරමුණු කරමින් සකදාගාමි මාර්ග සිත උපදිනවා. මාර්ගයෙන් අනුදුරව සකදාගාමි ඵල එකක් එකක් වටගෙන නැවත හිත බවන් ගත වෙලා නැවත ඔහුගේ සිත් සුපුරුදු පරිදි ගත වෙනවා. නමුත් ඔහුගේ කෙලෙස් ප්‍රමාණයක් තුනී වෙලා තියෙනවා. ඊළඟට එච්චරයි සකදාගාමි මාර්ග ඵල සිත් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. මේ වගේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ එක පුද්ගලයෙකුට මාර්ගසිත් එකයි උපදින්නේ. දැන් මාර්ගසිත් හතරක් තියෙනවනේ. සෝවාන් මාර්ගය නම් එක වරයි. සකදාගාමි මාර්ගය නම් එක වරයි. හැබැයි ඵලසිත් තමයි ඕන තරම් උපදවා ගන්න පුළුවන්. දැන් සමාපatti සෝයෙන් වගේ ඉන්නකොට ඒ සමාපatti ඉන්න කාලය තුළම ඵලසිත් තමයි උපදින්නේ. එතකොට මේ සකදාගාමි මාර්ග ඵලසිත් ඊළඟ අනාගාමි මාර්ග ඵලසිත් න ආගාමි අනාගාමි කියලා කියනවා. න ආගාමි කියලා කියන්නේ නැවත එන්නේ නැහැ. කාම ලෝකයට නැවත පැමිණෙන්නේ නැති යම් කෙනෙක් ඉන්නවනම් ඔහු අනාගාමී පුද්ගලයා කියලා කියනවා. එතකොට මේ අනාගාමී මාර්ග ඵල ලබන්නත් කරන්න දෙන්නේ අර ටිකම තමයි. ඒ කිය ඔහු නැවත නැවත ප්‍රගුණ කරනකොට තිලක්ෂණයේ වඩනකොට අනාගාමී මාර්ග සිතේ ඉපදිලා ඉන්නතුරු ඵල චිත්තයේ උපදිනවා. එතනදී යම් විශේෂයක් වෙනවා කෙලෙස් ප්‍රහාණය පිළිබඳ. අනාගාමී තත්වයකටපත් වෙච්ච කෙනාගේ ඕරම්භාගය සංයෝජන සියල්ලම ප්‍රහීණ වෙලා යනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග කටින කියන මේ සංයෝජන පහ සහ මුලින්ම දුරේ. සිත් වශයෙන් ගත්තොත් අර කියපු ද්වේෂ මූල සිත් දෙක අකුසල සිත් වලදී දැන් සිත් පහක් සෝවාන් මාර්ගයේ නැසුවා. දේශ මූල සිත් එක තිබුණා. ඒ දෙක මේ අනාගාමී මාර්ගයේ සමුලිට නැති කරලා දැන් ඔහු අනාගාමී පුද්ගලයා සමාධියේ පරිපූර්ණකාරී පුද්ගලයා කියලා කියනවා. එතකොට ඒ කෙලෙස් වශයෙන් ගත්තා මේ විදිහට කාමරාග පිටික කියන්නේ තුනී වෙච්ච කෙලෙස් ටික සමුලින්ම නැති කරලා ගන්නවා. සිත් වශයෙන් පිටික සම්ප්‍රයුක්ත සිත් දෙක නැති කරනවා. එතකොට මේ අනාගාමී පුද්ගලයන් ඉන්න පුළුවන් වර්ග දෙකක්. එකක් තමයි ඒ ධ්‍යාන රබෝහා ධ්‍යාන රබෝහා. එතකොට ධ්‍යානයේ නොලැබුවත් අනාගාමී පුද්ගලයන් මේ ජීවිතයේ මේ භවයේදී රහත් නොවුනොත් එහෙම ධ්‍යාන ලැබලා ඉන්නේ නැතත් මරණාසන්න මොහොතේ අවසාන මොහොතේ හෝ චතුත්ථ ධ්‍යාන උපදවාගෙන පංචසුද්ධාවාසයෙන් බ්‍රහ්මලෝකවල ඒ අනාගාමී මහන්සියලා උපදින. ඒ අනාගාමී මහන්සියලා නියතයි. එතකොට ඒ පංචසුද්ධාවාසයේ උපදින අනාගාමී පුද්ගලයා පස් දෙනෙක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. අනාගාමී පුද්ගලයා පස් දෙනෙක්. පළවෙනි අනාගාමී පුද්ගලයා තමයි අන්තරා පරිනිබ්බායි පුද්ගලයා. අන්තරා පරිනිබ්බායි පුද්ගලයා කියලා කියන්නේ නියමිත දැන් අපි කියමුකෝ අනාගාමී වෙලා සුද්ධාවාසයේ ඉපදුනන් පස්සේ ඒ සුද්ධාවාසයේ භූමියේ නියමිත ආයුෂ සම්පූර්ණයෙන් ඉවර කරන්න පෙර අතරදී රහත්භාවයට පත් වෙලා පිරිනිවන් පාන. ඔහුට කියනවා අන්තරා පරිනිබ්බායි. උපහච්ච පරිනිබ්බායි කියලා දෙවනි අනාගාමී පුද්ගලයා යම් සුද්ධාවාසයක ඉපදුනාන නියමිත ආවස සම්පූර්ණයෙන් ඉවර කරලා තමයි පිරිනුවන් පාන. ඒ අනාගාමී පුද්ගලයේ ඉන්නවා. ඔහු උපහච්ච පරිනිබ්බාන. ඒවා සමහරකට ඔබට අහන්නකෝ ප්‍රශ්න වශයෙන් කෙනෙක් ඇහුවොත් ඒවා මේ අනාගාමී පුද්ගලයා පිළිබඳව දැනගෙන ඉන්න එක හොඳයි. ඊළඟ අසංකාර පරිනිබ්බාන. අසංකාර පරිනිබ්බාය කළ තුන්වෙනි අනාගාමී පුද්ගලයා. ඒ කියන්නේ උත්සාහ නොකොට උත්සාහයෙන් භාවනා නොකොට රහත් භාවයේ පත්වලා පිරිනිවන් අනාගාමී පුද්ගලයෙක් ඔහුට කියනවා අසංකාරී පරිනිබ්බාය. අසංකාර පරිනිබ්බාය. ඊළඟ සසංකාර පරිනිබ්බාය. සුද්ධාවාසිකේ ඉපදිලා උත්සාහවත් වෙලා තමයි රහත් වෙලා පිරිනිවන් පාන. ඒ අනාගාමී පුද්ගලයා සසංකාර පරිනිබ්බාය. ඊළඟ උද්ධම් සෝත අකමිත්‍යගාමී පුද්ගලයා. පිළිවෙලින් අවිහයේ පැවිලා සුදස්ස සුදස්සි කියන මේ බ්‍රහ්ම ලෝකවල පිළිවෙලට ගිහිල්ලා අකමිත්‍යයට ගිහිල්ලා පිරිනිවන් පාන අනාගාමී පුද්ගලයෙක්. එතකොට අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධං සෝත අකනිත්‍යතා. අනාගාමී පුද්ගලයෝ කොටස් පහ. එතකොට අනාගාමී කියලා අපි කියුවේ නැවත කාම ලෝකෙන්නේ නැති නිසා. කාම ලෝකෙට හේතු සම්පූර්ණයෙන්ම නැති කරා. කාම රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. පටිගිය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ පංච කාමයන්ට තියෙන ආශාව, තණ්හාව සහ මුලින්ම නැති කරලා තියෙනවා. එතකොට ඒ විදිහට මේ අනාගාමී මාර්ග සිත යම් කෙනෙක් උපදවා ගත්තොත් ඒ අනතුරුව ඵල සිත උපදිනවා. ඔහුටත් පුළුවන් මේ තමන් ලැබපු ඵලයට අවශ්‍ය නම් සමවැදෙන්න ඒ සඳහා සමාපatti වශයෙන් පුහුණු කරලා ඵල සමාපatti සුවේ විඳින්න පුළුවන්. ඒ මේ කියපු අනාගාමී පුද්ගලයා සකදාගාමී පුද්ගලයෙනුත් අර සෝවාන් මුතුමන් වහන්සේලා වගේ මේ කප්පවේක්ෂාවන් අර පහම කරනවා. තමන් ලැබපු මාර්ගය, තමන් ලැබපු ඵලය හා තමන් ප්‍රහීණ කරපු කෙලෙස්, අවශේෂ කෙලෙස් සහ නිර්වාණ ප්‍රත්‍යක්ෂාව කියන්නේ ප්‍රත්‍යක්ෂා පහ කරනවා. ඊට පස්සේ රහත් මාර්ගය හා ඵලසිත. අරිහත් මාර්ගසිත හා ඵලසිත. එතකොට අරිහත් වෙන්න කළ යුත්තේ එකම දෙයයි. ඒ සඳහා වෙන මාර්ගයක් නැහැ. මේ මාර්ගයම අපි මේ අවබෝධ කරගත්තු අර දිට්ඨි විසුද්ධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු නාම රූප ධර්මය, පංච උපාදාන ස්කන්ධය, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රගුණ කරන එකයි තියෙන්නේ. ඔබ හොඳට සඳහන් වෙනවා සංයුක්ත නිකායේ සීල සූත්‍රයේ කියන සූත්‍රය. ඒ සීල සූත්‍රයේ අහනවා ස්වාමීනි, මේ පුතත්ජන කියන සෝවාන් මෙත කුමක් කළේ කියලා. අන්න එතකොට කියනවා ඇතනේ පුතත්ජන කියන සෝවාන් මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බැලිය යුතුයි. එතකොට මේ නිසා ඔහු පුතක්ජන භාවයෙන් මිදලා සෝවාන් ඵලයට පත් වෙනවා. ස්වාමීන් සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙන්න කුමක් කරේද? එවැනි මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් බැලිය යුතුයි. ස්වාමීන් සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න මේ පංච උපාදාන ස්කන්ධය මනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් ඇති. ස්වාමී අනාගාමී කියන රහත් වෙන්න මේකම නැවත නැවත අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් ඇති යුතුයි කියලා කියනවා. ඒක ප්‍රගුණ කරන්න කරන්න කරන්න, භාවිත බහුලීකත කරන්න කරන්න, අර අවශේෂ කෙලෙස් ප්‍රහීන විවි ප්‍රහීන විවි අවන්ට නිවන දර්ශනය. එතකොට මට කියන්න බැරි වුණා අර අනාගාමී පුද්ගලයා හරියට ඒ නිවන දකින්නේ චන්ද්‍රාලෝකයේ අඳුරේ තියෙන දෙයක් දකින්නා හා සමානව ඔහුට මේ ස්කන්ධ විරෝධයේවත් නිවන දකින්න ලැබුණා. ප්‍රත්‍යක්ෂ. එතකොට තවත් ඔහුට ඒ ප්‍රත්‍යක්ෂ නිසා, ඒ බලය නිසාම තමයි අර තමන්ගේ ඉතුරුව තිබුණු කාමරාග කටිග දෙක සමරීම නැසිලා යන්නේ. දැන් මේ නැසෙන්නේ අනුසය මට්ට. අනුසය කියලා කියන්නේ මොකද්ද? අපි තුල උපද්ද වීමි හැකියාව. අත්යෙන් තරහා නාවත් තරහා එන ශක්තියක් මේ ඇතුළත තියෙනවා. අන්න ඒ හැකියාව තමයි අනුසය කියලා කියන්නේ. නිදන්ගත කෙලෙස් කියලා අපි තමයි කියනවට අනුසය කෙලෙස් කියලා. එතකොට මාර්ගයෙන් නසන්නේ අපි තුල හටගත්තු කෙලෙස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ අතීත කෙලෙස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ අනාගත කෙලෙස් නෙවෙයි. මාර්ගයෙන් නසන්නේ වර්තමාන කෙලෙස් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? මාර්ගයක් වඩනකොට අතීත කෙලෙස් නැහැ. ඇයි? අතීත කෙලෙස් නිරුද්ධ වෙලා අනාගත කෙලෙස් ඉපදිලා දැන් වර්තමාන කෙලෙස් තියෙනවා නම් විදර්ශනා කරනකොට ඔබේ හිතේ කෙලෙස් නැහැ. එහෙනම් මාර්ගයේ කුමක්ද කෙලෙස් නැසන්නේ නැද්ද? නැසනවා. මේ කෙලෙස් ටික උපදවන්න තියෙන ගතිය තමයි නැසලා. ඒකට කියනවා අනුස්සය මට්ටම කියලා. අනේ අනුස්සය නැසලා. ඒ කියන්නේ අපි උදාහරණයක් දීවොත් අතීතයේ ඵල හටගත්තු, තවම ඵල හටගත්තේ නැති අබලහ කපලද සහමුරුත් කපලද. දැන් ඔහු අතීතයේ ඵල නැතුවද? නැහැ. ඇයි? ඒව දැන් හැදිලා නැති නිසා. ඒව හැදිලා ඒව දැන් නැහැ. ඒව ඉවරයි අතීතයේ. අනාගත ඵල නැතුවද? නැහැ. ඇයි? තවම ඒ ඵල ඉපදිලා නැහැ. දැන් තියෙන ඵල නැතුවද? නෑ. ඇයි? ඵල දැන් හටගෙන නැති නිසා. අනාගතේ හෝ වර්තමානයේ හෝ ඵල හටගන්න පුළුවන් හේතු වනසර දැන්. ගස කපලා දැන්. අන්න ඒ වගේ තමයි මාර්ගයේ කරන්නේ හැම වෙලාවෙම මේ කෙලස් උපද්දවන ගතියයි නසර. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මාර්ගෘත්‍යයේ. ඊළඟට අපි කතා කරගෙන ආවේ අනාගාමී මාර්ගඵල සිද්දේක කතා කරා. අරිහත් මාර්ගඵල සිද්ද තමයි කතා කරගෙන ආවේ අපි. එතකොට අපි කතා කරන්නේ අරිහත් ඵල මාර්ග සිද්ද ලබන්නත් අර විදර්ශනාවයි පංචපාදා ස්කන්ධය හෝ ආයතන ස්කන්ධ ධාතු නාම රූප තිලක්ෂණය නගමින් තමයි එයා මේ විදර්ශනාව සම්මාසනය කරන්නේ. එහෙම එනකොට එයාට නැවත අර කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා ඉන්ද්‍රිය ධර්මයන් ඉතා චූර භාවයටපත් වෙලා බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙලා නැවත ඔහුට අර මුලින් මාර්ග වලින් දැකගෙන ආපු නිවන නැවත ඉතාමත් පැහැදිලිව දකින්න ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා හරියට කුමක් වගේද දහවල සූර්යා ලෝකයෙන් යමක් දැක්කා වගේ මනාව දකින්න ලැබෙනවා කිලිත් නැතුව. ඇයි? ඒ අරිහත් මාර්ග සිද්දේ හිත සහ මුලින්ම පිරිසුදු කරලා සියලු ඉතුරු අවසෙල් සියලු කෙලෙස් සහ මුලින්ම නැසලා දැම්මා. අරිහත් මාර්ග සිත ගාව එනකොට ඔහුගේ සිත ඉතාම පිරිසුදුයි. කාමරාගේ නෑ, නීවර ධර්මයන් නෑ, සීලය බොහෝ පිරිසුදුයි, සමාධිය බොහෝ පිරිසුදුයි. ඒ නිසා ඔහු අන්තිම වර නිවන දකින්නට ප්‍රත්‍යක්ෂ කරනකොට ඉතාම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කරන හරියට දහවල් කාලේ යමක් දැක්කා හා සමාන. ඉතින් ඒ විදිහට ඒ අරිහත් මාර්ගයේ ලබන පුද්ගලයා අරිහත් මාර්ගයේ අනු අරිහත් ඵල සිත් එකක් තුනක් හෝ ඉපදিলা නැවත හිත භවංගගත වෙලා ඒ ඊළඟට උපදින්නේ උන්වහන්සේට ලෞකික සිත් නෙවේ. මේ අර කියපු කුසල් අකුසල් කිසිදු සිතක් උපදින්නේ නැහැ. ඒ උතුමන් වහන්සේට උපදින්නේ ක්‍රියාසිත තමයි. මෙතෙක් ඒ ආර්යයන් වහන්සේලාට ඉපදුනේ ඒ අකුසල් සිත් ඉපදුනා ඊට අදාළ ඊට පස්සේ කුසල් සිත් ඉපදුනා. දැන් සියලු අරිහත් මාර්ගයේ සියලු අකුසලයන් නැති කරලා දැම්මා. කුසලයන් වෙන්න ප්‍රයෝජනයක් නැහැ. මෝඩකම කියන එක සමුලින් නැති නිසා ඔහුගේ సంతානෙ කුසලද සම්පූර්ණයෙන්ම ලෞකික කුසල් සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා ගියා. දැන් බොහෝත උපදින තියෙන්නේ ජීවත් ඉන්න භවයේ එදිනදා කටයුතු කර ගැනීමට අවශ්‍ය සිත් එකක් පමණ. ඒවට කියනවා ක්‍රියා සිත් කියලා. කුසලද නොවුණු, අකුසලද නොවුණු, කර්ම විපාකද නොවුණු සිත් එකක් දැන් උපදින ක්‍රියා සිත්. එතකොට ඔහු බේරෙනවා ආනකම් ඒ සිත් තමයි උපදින. එතකොට සෝවාන් මේ අරිහත් පුද්ගල උතුමන් වහන්සේලා වර්ග දෙකක් නම් කරලා තියෙනවා. උබතෝ භාග විමුක්ත හා ප්‍රඥා විමුක්ත කියලා. ප්‍රඥාවෙන් ස්කන්ධයන් ලෝකේ දැකලා මිදිච්ච කෙනා. අනිත් කෙනා තමයි සමාධිය වඩලා චේතෝ විමුක්තිය ලබාගෙන නුවණින් යුක්තව මිදිච්ච කෙනා. එයාට කියනවා උබත සමාධිය හා ප්‍රඥාව දෙකම උපකාර කරගෙන මිදිච්ච පුද්ගලයා. කොට කියනවා මොකද්ද? උබතෝ භාග විමුක්ත පුද්ගලයා. සමාධිය නැතුව ප්‍රඥාවෙන්ම උපකාර කරගෙන මිදිච්ච යන ප්‍රඥාවෙන්. හැබැයි ඔහුට සමාධිය ඒ මාර්ගඵල ලබනකොට උපදිනවා. මොකද මාර්ගයේ කියන තුලම සම්මා සමාධිය තියෙන නිසා. එතකොට මේ විදිහට සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකදාගාමි මාර්ගසිත, ඵලසිත, අනාගාමි මාර්ගසිත, ඵලසිත, අරිහත් මාර්ගසිත, ඵලසිත කියලා ඔන්න ඔය මාර්ග හා ඵලසිත අට පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතන මාර්ගයේ කියලා කිව්වා කුමක්ද මේ මාර්ගයේ අංග 8කින් යුක්ත වූ ආර්ය ශ්‍රාන්ති මාර්ගයක මේ හැමෝම දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට ඔතන තියෙන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා කියන. එතකොට සීලේ කායික කොටස මොනවද ඔතන? සම්මා වාචා සම්මන්ත ආජීව සීල ස්කන්ධය. ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා සම්මා සති සමාධි සමාධි ස්කන්ධය. එතකොට අන්නේ විදිහට සීල සමාධි ප්‍රඥා තමයි අංග 8 තුන තියෙන්නේ. එතකොට මේ විදිහට මේ අංග 8කින් යුක්ත මේ අංග ටික යම් කෙනෙක් දියුණු කිරීම තමයි අපි ලෝකෝත්තර මාර්ගය වඩනවා කියලා කියන්නේ. ඔය අංග 8 සම්පූර්ණයෙන්ම දියුණු වෙලා මුදුන්පත් වෙච්ච අවස්ථාව තමයි ඒ වෙලාවේ අපි කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත කියලා. එතෙක් මෙහා අපි ඔය අංග 8 දියුණු කරනවා. හැබැයි ඒ අංග 8 ලෞකිකයි. ඇයි අපි මේ විදර්ශනාව කියන එක කරන්නේ? ලෞකික ධර්මයන් අරමුණු කරගෙන. මේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ලෞකික ධර්ම. මේ වගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නේ. ඒ නිසා ඒවා ලෞකිකයි. හැබැයි එතන තියෙනවා අංගාට සම්මා දිට්ඨිය, සම්මා සංකප්පයදී අංගාට තියෙන හැබැයි ලෞකිකයි. යම් වෙලාවක ඔය අංගාට නිවන අරමුණු කරමින් ඉන්නවා නම් ලෝකෝත්තර වේ. එතකොට සෝවාන් ආදී ඵල හතරයි මාර්ග හතරයි ඒකාන්තයෙන් ලෝකෝත්තරයි. අනිත් සියලු ධර්මයෝ ලෞකිකයි. නිවනට කියනවා ලෝකෝත්තර කියලා. නමුත් ඒකට තව විශේෂණමක් කියන්නේ මොකද්ද? අසංකත ධාතුව කියලා. අනිත් සියල්ලම කියනවා සංකත කියලා. එතකොට මාර්ගඵල සංකත. ඇයි ඒවා සංකත කියන්නේ? ඒවා ඇති වෙලා නැතිවම මුලින් හටගත්තු මාර්ගයේ නැවත උපදින්නේ නැහැ. ඵලසිතත් එහෙමයි. ඒ නිසා නිවන කියන්නේ අරිහත් මාර්ගයවත් ඵලයවත් නෙමෙයි. ඒවා නිවනටපත් වෙන උපකාරක ධර්මයක් හා නිවනට හමුරවන දේවල්. ඒතකොට අසංකත ධාතුව තමයි නිවන කියලා කියන්නේ. ඒක නිත්‍යයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට අපි යම් කිසි කෙනෙක් ඔය අපි අර පහුගිය මාසවල කතා කරපු රූපාවචර අරූපාවචර ධ්‍යාන නොලබා මේ විදර්ශනා මාර්ගයේ අහගෙන විදර්ශනා වඩලා රහත් ඵලයටපත් වුණා. ওই විදිහට පෙන්නනවා මේ අභිධර්මයේ සිත් ඇඳෙනකොට මේ කෙටි ක්‍රමයට ලෝකෝත්තර සිත් අටක් වශයෙන්. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා දීර්ඝ ක්‍රමය කියලා. ඒකෙත් තියෙනවා ලෝකෝත්තර සිත් 40ක්. ඒ කොහොමද 40? එතකොට මොකද සිත් පෙන්නකොට ඔබ දැකලා ඇති සිත් කෙටි ක්‍රමයේ තියෙනවා කියද 89ක්, දීර්ඝ ක්‍රමයේ 121ක් තියෙනවා කියලා සඳහන් කරනවා. දීර්ඝ ක්‍රමයේ 121. ඔන්න ඒ 121 හැදෙන්නේ මෙන්න මේ මාර්ග ඵල සිත් 8 ධ්‍යාන වේදේ ගුණෝ. ඒක කොහොම ලේසි අමාරු නැහැ. හැබැයි ඒක අපි තේරුම් ගන්නයි ඕනේ. නිවැරදිව තේරුම් ගන්න. අපි ඒක තේරුම් ගමු මෙන්න මෙහෙම. අපි කියමු ප්‍රථම ධ්‍යානය උපදවාගත් කෙනා. මොන ප්‍රථම ධ්‍යාන කියන රූපාවචර සිත උපදවාගත්. ප්‍රථම ධ්‍යානය යම් කෙනෙක් උපදවාගෙන ඒ ප්‍රථම ධ්‍යානයේ විදර්ශනා කරන්න බැහැ. ධ්‍යාන හිතින් කවදාවත් පාරපර ලබන්න බැහැ. ඒ නිසා මාර්ගඵල විදර්ශනාවන් ලබ විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම කාමාවචර සිත්වල. ධ්‍යාන හිතවලින් නෙමෙයි විදර්ශනා කරන්නේ. කාමාවචර ඥාන සංප්‍රයුක්ත සිත්වලින් තමයි විදර්ශනාව කියන එක සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙක් ප්‍රථම ධ්‍යානීය ලබලා එයින් නැගිටලා ඒ ප්‍රථම ධ්‍යානීය කියන නාම රූප ධර්මය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අර විදිහට වඩනවා. එහෙම වැදුවාම ඔහු සෝවාන් මාර්ගයේ ඉපදිලා සෝවාන් ඵලයටපත් වෙනවා. දැන් අර ධ්‍යානය ආදක කරගෙන සෝවාන් මාර්ගයේ පත් වෙච්ච නිසා ඒ ධ්‍යානෙට නම් කරනවා ප්‍රථම ඥාන සෝවාන් මග්ගසිත ප්‍රථම ඥාන සෝවාන් ඵලසිත ඊට පස්සේ ඔහු නැවතද සකදාගාමි වීම සඳහා විදර්ශනා කරන අර විදිහට ප්‍රථම ධ්‍යානයේ සමවැදිලා ඒ මේකෙත්ලා නැවත අර කියමු ඒ එතන තියෙන ස්කන්ධය විදර්ශනා එතකොට ඔහු ඒ ප්‍රථම ධ්‍යානය වගේම තමයි සකදාගාමි මාර්ග ඵල සිද්දක උපදිනවා. එතකොට අර ධ්‍යානයට අනුරූපව ඒ ධ්‍යානයේ අංග ටිකක් තිබුණා මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාවය මෙන්න මේ අංග වලින් යුක්ත මාර්ග ඵලයක් තමයි ලැබෙන්නේ. දැන් ඔය විදිහට එයා මාර්ග සිත් හතරම ඵල සිත් හතරම උපදවනවා. එතකොට එක ධ්‍යානෙ මාර්ග ඵල සිත් 8ක් එන. ප්‍රථම ධ්‍යාන මාර්ග සිත් ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ග සිත් ඵල සිත් ප්‍රථම ධ්‍යාන සකදාගාමි මාර්ග සිත් ඵල සිත් දුද්ධි ප්‍රථම ධ්‍යාන අනාගාමි මාර්ග සිත් ඵල සිත් ප්‍රථම ධ්‍යාන කාරියත් මාර්ග සිත් ඵල සිත්. එතකොට අනේතර සිත් කියක් තියෙනවා 8ක් තියෙනවා. ඊට පස්සේ තව කියන්නේ ဒုတိය ධ්‍යානිය උපදවා. ဒုတိය ධ්‍යානියත් උපදවා ගන්න. එතනින්ම ඔව් ဒုတိය ධ්‍යානියක සමවැදින එයි නැගිටලා ඒ ධ්‍යානියේ තියෙන අංගකේ අර කියෝ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛේකාකත අංග ඒ අංගය අසුර කරගෙන පවතින රූපය. මේ විදිහට නාම රූප දෙක සම්පස්සණය කරලා එහි දිලක්ෂණය වඩලා ආරම්භයේ සෝවාන් මාර්ග සිත් උපදවන. එතකොට මෙතන නම් කරන්න මොකක්ද? ဒုတိය ධ්‍යාන සෝවාන් මාර්ග සිත්, ဒုတိය ධ්‍යාන සෝවාන් ඵල සිත්. ඔය විදිහට ဒုတိය ධ්‍යාන සකදාගාම, අනාගාම, අරිහත් මාර්ග ඵල සිත්. එතන කියන්නේ 8ක්. ဒုတိය ධ්‍යානයේ ලෝකෝත්තර සිත් 8යි. ඔය විදිහට තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන පස්වෙනි ධ්‍යානයේ මේ ධ්‍යාන පහටම එයාට ඔය විදිහට මාර්ගඵල ගුණ වෙනවා. දැන් එතකොට 8වරක් පහ 40. එතකොට කියනවා කෙටි ක්‍රමයකින් කියනවා නම් ලෝකෝත්තර සිත් 8යි කියනවා ධ්‍යාන වේදේ කිව්වොත් 40ක් වෙන්නේ ඔන්න ඔය ක්‍රමය. පැහැදිලි වුණාද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන් මේක කෙනෙකුට පැහැදිලිලා තියෙන්නේ. ඒක අමතක වෙනවා වගේ නම් ලියාගන්න මේ ලෝකෝත්තර සිත් දීර්ඝ නමයට කියලා ලියාගෙන දීර්ඝ නමයට ලෝකෝත්තර සිත් 40 කියලා ලියාගන්න ලියාගෙන ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ග සිත් ඵල සිත් ප්‍රථම ධ්‍යාන අනාගාම සකදාගාමි මාර්ග සිත් ඵල සිත් කියලා එක ධ්‍යානයක් යටතේ අර මාර්ග පරිසිත් 8 ලියාගන්න. එකක් ලියාගෙන ඊට පස්සේ කෙටි සටහනක් දාගන්න මේ ආකාරයෙන් ဒုတိය ධ්‍යානයේද චතුර්ථ ධ්‍යානයේද පංචම ධ්‍යානයේද යොදාගත යුතුයි කියන්නේ. හරිද? ඔව් දැන් මේනම් මේ විදිහට කෙටි සටහනක් දාගන්න. ලෞකික ලෝකෝත්තර සියලු සිත් කෙටි ක්‍රමයෙන් 89ක් වේ. දීර්ඝ ක්‍රමයට 121ක් ලෙස දැක්වේ. මේ 121ක් සිත් අතුරෙන් ධ්‍යාන සිත් 67 යකට ලියාගන්න. ලෝකෝත්තර ධ්‍යාන සිත් 40යි, රූපාවචර ධ්‍යාන සිත් 15යි, අරූපාවචර ධ්‍යාන සිත් 12යි. එකතු වෙන 67. ලෝකෝත්තර ධ්‍යාන සිත් 40යි, රූපාවචර ධ්‍යාන සිත් 15යි, අරූපාවචර ධ්‍යාන සිත් 12යි. එකතු කරලා ගන්න 67. එතකොට එහි ප්‍රථම ධ්‍යාන සිත් 11යි ද්විතිය ධ්‍යාන සිත් 11යි තතිය ධ්‍යාන සිත් 11යි චතුත්ථ ධ්‍යාන සිත් 11යි පංචම ධ්‍යාන සිත් 23යි. ධ්‍යාන කියලා කියනකොට අර අරූපාවචර සිත් ටිකක් සලකාගෙන තමයි එතන 23ක් හැටියට සලකාගෙන රූපාවචර අරූපාවචර දෙක. මොකද මේ පංචක ණය ක්‍රමයේ යටතේ පංචම ධ්‍යානයේ තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක තමයි රූපාවචර ධ්‍යාන සිතේ තියෙන. එතකොට අරූපාවචර සිත්වල තියෙන්නේ ඒ හැම සිතකම උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි. ඒ නිසා ඒ ඔක්කොම සලකලා පංචම ධ්‍යාන සිත් 23ක් කියලා ධර්මයේ එකතු කරලා තියෙනවා. මොකද අරූපාවචර සිත් ඔක්කොම තියෙනවා 12. කුසල සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. මේ ආකාසඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන ආදී අපි කතා කරේ ඒ වෙනස. ඊට පස්සේ ලියාගන්න යටි ඉන්ද්‍රිය වේගයෙන් ඉන්ද්‍රිය වේගයෙන් සිත් 23 උපේක්ෂා සහගත වේ. ඉන්ද්‍රිය වේදේ කියලා කියන්නේ අර අපි සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා අපි ඉන්ද්‍රිය කියලා අපි හඳුන්වන්නේ වේදනා. වේදනාව ඉන්ද්‍රිය වේදේ හඳුන්වනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියලා. අන්න ඒ වේදෙන් තමයි ඉන්ද්‍රිය වේදේ කියලා කියනකොට කියන්නේ. ඉන්ද්‍රිය වේදේ පංචම ධ්‍යාන සිත් 23ක් උපේක්ෂා සහගතයි. ඉතිරි සිත් 44 සෝමනස්ස සහගතයි. ඔය ඔක්කොම සිත් 64 පිටවන්න. සෝමනස්ස සිත් 44. එතකොට අර සිත් 67ක් කියවනේ. 67 උපේක්ෂා සිත් 23ක් තියෙනවා, සෝමනස්ස සිත් 44ක් තියෙනවා. එතකොට මේ ප්‍රථම ධ්‍යාන සිත් 11 හැදෙන්නේ කොහොමද? ප්‍රථම ධ්‍යානය තියෙනවා කිව්වනේ ලෝකෝත්තර සිත් 8ක් නේ. ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ග සිත, ඵල සිත ආදී වශයෙන් මෙතන 8ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන දිනව ලෞකිකව ප්‍රථම ධ්‍යාන කුසල් සිත, විපාක සිත, ක්‍රියා සිත ඒ තුනක් තියෙනවා. එතකොට අතන 8යි 3යි 11යි. හරි නේද? ඒ විදිහට තමයි මේ ඔය 11 හැදුවේ. ද්විතිය ධ්‍යානෙත් ඒ වගේ, චතුර්ථ තතිය ධ්‍යානෙත් ඒ වගේ, චතුර්ථ ධ්‍යානෙත් ඒ වගේ. පංචම ධ්‍යානෙ ලෝකෝත්තර සිත් 8ක් ලැබෙනවා, රූපාවචර ලෞකික සිත් ටිකයි. ඊට පස්සේ එතන තියෙනවනේ කුසල් විපාක ක්‍රියා පංචම ධ්‍යාන. ඊට පස්සේ අරූපාවචර සිත් එතන තියෙනවා 12. එතකොට ලෝකෝත්තර සිත් පිළිබඳව වෛද වැඩිය විස්තර කරන්නේ නැහැ මේ චිත්තකාණ්ඩයේදී. මේ පන්තියේ මේ ගොඩක් පොත්වල ගොඩාක් මේ මෙච්චර විස්තර නැහැ. මේවා දෙතුන් පාර කරන්න නෙවෙයි, ඉගෙන ගන්නකොට මේක අත්‍යවශ්‍ය දේවල්. සියලු ආකාරයෙන් ඉගෙන ගන්න අපිට අනාගතයේ කෝටි දේශනා හිමි හෝ තමන්ට හැකියාව ලැබෙන නිසා ඒ අවහදාල් පිළිගත් පොත් කීපයක් බලලා අවශ්‍ය විශේෂ කරුණු සියල්ල එකරවස් කරලා තමයි මේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේකෙද එකක් කාලය යනවා. ඉතින් ඒ නිසා අවශ්‍ය නම් මේකට වඩා ඉක්මනට කරලා ඉවර කරන්න පුළුවන්. ඒකත් මම මේ අහනවා මේ අයගෙන් දැන් මේක මේ හැදෙනවා වගේද පරක්කුද තව එකක් ඉක්මන් කරන්න ඕන.
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම
සඳහා අවශ්‍ය නිරෝගී භාවයේ කායික මානසික සැනසීම ප්‍රදාවේවා දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසීලා හැම දිනාටම හැකියි සුවසේම මේ සංසාර දුකින් මිදහස් වීමට මේ සියලු කුසල් දෙවියන් ඥාති ඥාතුල ඔබ හැම දිනාටම උතුම් කාර්මික වේවා සාරා සුසුම් වේවා නිරෝගී වේවා නිර්වාණ